නිච්ච සංඥාව වඩන්න කියනවා.
නේද?
දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ දැන් අනිත්‍ය කියලා අපි වඩන්නේ අපි බුද්ධ දේශනාවෙන් හොයලාද අපිට හිතෙන දේ. අහලා ඔව් අහලා දැනගත්තු දේ දැන් අහලා දැනගත්තු දේ මේ දේශනාවට කොච්චර එකඟද කියලා බලන්න. එතකොට මේ මේ ත්‍රිපිටකයේ තියෙනවා සූත්‍රයක් අනිච්ච සංඥා සූත්‍රය කියලා. ඒකේ ඒ සූත්‍රයේ වැදගත් වෙන්නේ ඒකේ බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරනවා මේ මෙම ඉස්සෙල්ලා කියනවා මේ අනිච්ච සංඥාව වඩන්න ඕනේ. කෙලස් දුරු කරන්න. ඒ අනිච්ච සංඥාව වඩන්න ඕන මොනවයිද? පංච උපාදානස්කන්ධෙම අනිච්ච සංඥාව වඩන්න කියනවා. හරි? ඊළඟට අහනවා කෙසේ වඩන අනිච්ච සංඥාවෙන්ද මේ කෙලස් දුරු වෙන්නේ? කියලා අහලා බුදුරජාණන් වහන්සේම උත්තරේ දෙනවා. ඒකයි මේ සූත්‍රය වැදගත් වෙන්නේ අනිච්ච සංඥා සූත්‍රය කියලා. ඒක කියනවා දැන් රූපේ අනිච්ච සංඥාව වඩන්න ඕන. වේදනාවේ අනිච්ච සංඥාව වඩන්න ඕන. කැමති නම් අහගෙන ඉන්න. එතකොට ඔව් දැන් අනිච්ච සංඥාව වඩන්න කියන රූපේ අනිච්ච සංඥාව වඩන්න වේදනාවේ අනිච්ච සංඥාව වඩන්න සංඥායේ සංකාරේ විඥානේ අනිච්ච සංඥාව වඩන්න කියන ඊළඟට අහනවා කොහොමද අනිච්ච සංඥාව වඩන්නේ කියන එකත් බුදුහාමුදුරුවෝ ප්‍රශ්න කරලා එතන විස්තර කරනවා. එතකොට විස්තර කරන්නේ මෙහෙමයි කොහොමද රූපේ අනිච්ච සංඥාව වඩන්නේ කියලා කියනවා මෙන්න මෙහෙම බලන්න කියලා. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගම. පාලිය තියෙන්නේ මේ විදිහට. මෙන්න මෙහෙම වඩන අනිච්ච සංඥාවෙන් තමයි කෙලස් දුරු වෙන්නේ කියලා. ඉති රූපං කියන්නේ මෙන්න මේකයි රූපය. ඊළඟට බලන්න කියනවා ඉති රූපස්ස සමුදයෝ. ඒ රූපේ සමුදය මේක. ඊළඟට අත්තංගමය. අත්තංගමය කියන්නේ නැති වෙලා යෑම වගේ එකක්. තේරුම් පස්සේ හොයා ගන්න. දැන් මෙන්න මේ කරුණු තුනක් බැලුවොත් රූපේ අනිච්ච සංඥාව වඩනවා කියන ඒ සූත්‍රය තියෙනවා. ඒකේ වේදනාවටත් ඔහොමම කියන වේදනාව මොකද්ද? වේදනා සමුදය මොකද්ද? වේදනාවේ අත්තංගමය මොකද්ද? මම ජාති පහටම කියනවා. එහෙම වඩන්න කියලා. ඉති රූපං මේකයි රූපය. රූපය කියන්නේ මෙන්න මේක. දෙවෙනි එක තමයි ඉති රූපස්ස සමුදය. ඒ රූපේ සමුදය මෙන්න මේකයි. සමුදය කියන්නේ හේතුව. හටගත්තේ කොහොමද කියන එක. රූපය මේකයි, රූපේ සමුදය මේකයි. ඊළඟට අත්තංගමය කියලා වචනේ තියෙනවා. ඒක සාමාන්‍ය පාලි තේරුම තියෙන්නේ ওই රාස්තේට ගියා වගේ නැති වෙලා ගියා වගේ අදහසක්. හැබැයි ඒකේ ගැඹුරු තේරුම පස්සේ ගන්න ඕන. මේ රූපේ නැතිවීම කියලා දැනට හිතා ගන්නවා. හරි. එතකොට දැන් රූපයක් තියෙනවා නම් අපි බලන්න ඕන ඒ රූපේ හටගත්තේ කොහොමද කියලා. හරි. ඊළඟට එතන බලනකොට ඊටු ටික වැටෙයි. දැන් ඒකම තමයි තව තැන් වල කියනවා. ඔය දැන් අපි සතිපට්ඨානෙනේ එකම මාර්ගය කියලා තියෙන්නේ නේද? සතර සතිපට්ඨාන. ඒක සතිපට්ඨානෙත් හොඳට බැලුවොත් කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව හතරෙම. ඒ ටික නම් මතකයි තියනේ. කාය කානුපස්සී විහෙරති වෙන්න කියලා. මේක අජ්ජත්ත කයෙහි කාය කානුපස්සී විහෙරති වෙන්න කියනවා. බහිද්ධාවා කාය කානුපස්සී විහෙරති, අජ්ජත්ත බහිද්ධාවා කාය කානුපස්සී විහෙරති. ඊළඟට කියනවා තව කොටසක්. මතකද? සමුදය ධම්මානුපස්සීවා කායස්මිනේති හරි. අන්න දැන් අර වචනේම එනවා. දැන් අජ්ජත්තකයේ හරි බහිද්දකයේ හරි මොකද කරන්න කියන්නේ? සමුදය ධම්මානුපස්සී. අන්න හරි. සමුදය ධර්මය කියන්නේ හටගත්තේ කොහොමද කියන එක. පස්සී කියන්නේ දකින්න. තර පේනා නේද? දැන් කායනුපස්සරාව පටන් ගන්න තියෙන්නේ ඔය අජ්ජත්තකයේ හරි බහිද්දකයේ හරි හටගත්ත හැටි දකින්න කියලා සමුදය ධම්මානුපස්සී. දැන් ඒකට අරකට ගැලපෙනව නේද? ඉති රූපං ඉති රූපස් සමුදය. එතකොට අන්න බලන්න දැන් ඒ රූපය දැන් අපි ඇති වුණා නැති වුණා කියන එකයි ඒ ඇති උනේ කොහොමද කියලා බලන එකේ වෙනසක් තියෙනවා. තේරුණා? දැන් රූපය කියන්නේ මොකක් හරි ඵලයක් නම් ඒ ඵලය ඇති උනා නැති උනා කියලා ඒ ඵලය දිහා බලන්න පුළුවන්. තව එකක් තමයි ඒ රූපේ හටගත්තේ කොහොමද කියලා බලන එක. අනිච්ච සංඥාව වඩන්න නම් බුදුහාමුදුරුවෝ පෙන්නන ඔය සමුදේ හොයාගන්න කියලා. මේ සතිපට්ඨානෙත් ඒක හරි පැහැදිලි. කොට අපි දැන් ඔය සද්ද ඇහෙනකොට අපි එක එක ඒවා දැනගන්න ඕනේ. වාහනයක සද්දයක්, කුරුල්ලෙක් කෑ ගහනවා නේද, එක එක දේවල් නැත්තම් කවුරු හරි කතා කරනවා කියලා එහෙම දැනගන්නවනේ. එතකොට මේ දැනගන්නේ අපි එළියේ තියෙන රූප ගැන නේද? කාක්කෙක් කෑ ගහනවා නේද? නැහැ, ඒ සද්දය ඇහෙනකොටම අපිට අරෙහි ඉන්න කාක්කෙක්ව නේද සිහි වෙන්නේ. එතකොට ඔන්න ඕක තමයි රූපය. මේ මේ සිද්ධිය. බාහිර තියෙන රූපය. දැන් අපි ওই රූපේ සමුදය බැලුව. කොහොමද ඒ කාක්ක හටගත්තේ? ඉපදුනේ කොහොමද? සද්දය ඇහුණා නේද? සද්දය ඇහුණා හිතෙන් හිතුවා. ඒ දෙක නියුනි. කියන්නේ කන සෝත ආයතනේ වැඩ කළා, මන ආයතනේ වැඩ කළා. ඔය ආයතන දෙක නේ වැඩ කළේ. අපේ පැත්තෙන්. ඔය ආයතන වැඩ කළේ නැත්තම් එහෙම ඕක දැනගනීද? කන ඇහුණ නැත්තම් දැනගන්න බැහැ. එන ඔන්න යම් කිසි මට්ටමකට සමුදයක් අහු වෙනව නේද? මේ මොහොතේ අපිට කාක්කෙක් ඉපදුනේ කණෙන් අහලා හිතෙන් හිතපු හින්දා. මේ මොහොතේ වාහනයක් ඉපදුනේ ඒ සද්දේ කණෙන් අහලා හිතෙන් හිතපු හින්දා. නේද? දැන් ඔන්න අපි රූපය අපි කපුටා කියලා ගමුකෝ. කපුටා ඉන්නවා කියලා දැනගත්තේ මේ මොහොතේ සද්දය ඇහෙන්නත් ඕන, සද්දය ගැන හිතන්නත් ඕන. මේ ඕන සද්දයක් අහගෙන ඉඳලා බලන්න ওই සිද්ධිය තමයි වෙන්නේ. එතකොට දැන් ඒ කපුටා ඇති වුණා නැති වුණා කියලත් අපිට බලන්න පුළුවන් නේද? ඇතිලා නැති වුණා ඒක හරි. තව විදිහක් තමයි ඇති වුණේ කොහොමද කියලා බලන එක. එතකොට මේ සමුදය බලන එක. ඒත් බුද්ධ දේශනාවේ තියෙන සමුදය ධම්මානුපස්සී වෙන්න කියලා. මේ බහිද්ද කයක් නේ කපුටා කියන එක නේ. බහිද්ද කයේ කානුපස්සී විහෙරති කියන්නේ මේකේ සමුදය බලන්න ඕනේ. හටගත්තේ කොහොමද කියලා. හටගෙන නැති වුණා කිව්වහම කපුට ඇති වෙලා නැති වුණා විතරයි. ඵලයට සිද්ධ වුණ දේ විතරයි. සමුදය දැක්කේ නැහැ. දැන් සමුදය දැක්කොත් එන තව අවබෝධයක් තමයි සමුදය නිසයි ඵලය. මේ හටගන්න හේතු ටික යෙදුන හින්දායි ඵලය හටගත්තේ. එතකොට අපි යන්නේ පටිච්ච සමුප්පාදයේ පැත්තට. මේ අහලා ඇති නේද? මේ ඇති කල්හි මේ වේ. ඉමස්මින් සති ඉදං හෝති. නේද? මේ හේතු යෙදෙනවා නම් ඵලය තියෙනවා. ඉමස්මින් අසති. මේ හේතු යෙදුන්නේ නැත්නම් ඵලයක් හටගන්න බෑ. හටගන්න බෑ. හටගත් එක නැති වෙනව නෙමෙයි. හටගන්න බෑ. සමුදේ යෙදුනොත් කලය හටගන්නවා. සමුදේ යෙදුනේ නැත්නම් හටගන්නේ. ඒක හටගන්නේ නැහැ කියන එක තමයි නිරෝධය කියන්නේ. දැන් දුකයි දුක්ඛ සමුදයයි දුක්ඛ නිරෝධයයි කියනවා. දැන් දුකට හේතුව මොකද්ද? තණ්හාව නේද? තණ්හාව තියෙනවා නම් දුක තියෙනවා. තණ්හාව යෙදුනේ නැත්නම් දුක නැති වෙනවද? උපදින්නේ නැද්ද? උපදින්නේ. දුක හටගන්න හේතු නැහැ. ඒකට මේ නූපදින ගතිය තමයි නිරෝධය කියන්නේ. අපි පොඩ්ඩක් ඕක වරද්ද ගන්නවා අර ඇති වුණ දේ නැතිවීම කියලා. මේ තේරුම් ගන්න ඕන ඇති වුණා නම් ඇති උනේ මේ හේතු හින්දා. මේ හේතු යෙදුනේ නැත්නම් හටගන්න නිරෝධය. උපදින්නේ නැහැ කියන එක තමයි නිරෝධය කියන්නේ. ඇති වුණ දේ නැති වෙන එක නෙවෙයි. ඇති වුණ දේ නැතිවීම ලෝකෙටයි තියෙන්නේ. හරි. ලෝකෙන් එතර වෙන්න නම් නිරෝධය කියන එක තේරුම් ගන්න ඕනේ. ඒක සමුදේ යෙදුනත් ඵලය තියෙනවා. සමුදේ යෙදුනේ නැත්නම් උපදින්නේ නැහැ. ඵලයක් ගැන කතා කරන්න බෑ ඒතකොට. ඵල නිහි වෙන්නේ නැහැ. උපදින්නේ නැහැ. හටගන්නේ. තත් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඉපදීම නවත්තන ක්‍රමයක් නේද? රහතන් වහන්සේ කියන්නේ ඉපදීම නැවැත්තුවානේ. ඒකත් අපි හිතාගෙන ඉන්න අර මරුණයින් පස්සේ එක කියලා. එහෙම නෙමෙයි. රහත් වුණ මොහොතේ පටන් ඉපදීම නවත්තන. අවිද්‍යාව දුරු වුණාට පස්සේ ඉපදීම නැවැත්තුවා නේද? මේක තේරුම් ගන්න ඕන ගැඹුරින්. ඔව්. ඒක එක මට්ටමක්. තණ්හාවෙන් හේතු සකස් වෙන්නේ නැහැ. හැබැයි තණ්හාව සකස් වෙන්නේ ඇයි? පටිච්ච සමුප්පාදයට යනවා. තණ්හාව තියෙන්නේ මොකක් තිබුණොත්? වේදනාව තියෙනවා. අවිද්‍යාවට යනකම් යන්න ඕනේ. අවිද්‍යාවෙන් ඕනනම් ගන්න. අවිද්‍යාව තිබුණොත් තණ්හාව තියෙනවා. අවිද්‍යාව යෙදුනේ නැත්නම් තණ්හාව යෙදෙන්න බෑ. උපදින්න බෑ. නිකම්ම තණ්හාව නැති කරන්න බෑ අවිද්‍යාව තියාගෙන. ඒකේ මැද කැලී ටික තමයි පටිච්ච සමුප්පාදේ පෙන්වන්නේ. වේදනා පච්චය තණ්හා. වේදනා නිරෝධා තණ්හා නිරෝධ. වේදනාව තිබුණත් මතක තියාගන්න තණ්හාව තියෙනවමයි. පටිච්ච සමුප්පාදේට අනුව වේදනා පච්චය තණ්හා. වේදනා නිරෝධා තණ්හා නිරෝධ. වේදනාව නිරෝධ වුණොත් තමයි තණ්හාව නිරෝධ. අපි හිතනවා රහතන් වහන්සේට වේදනාව තියෙනවා තණ්හාව විතරයි නැත්තේ කියලා. ඒක පටිච්ච සමුප්පාදයට ගැලපෙන්නේ නැහැ. ඒ වේදනා පච්චය තණ්හා. ඒක හොයන්න ඕනේ. ඒක හොයන්න දහම ඉස්සෙල්ලා දකින්න වෙනවා. දැන් පටිච්ච සමුප්පාදයට ගැලපෙන්නේ නැහැ කියන එක පේනව නේද? වේදනා පච්චය තණ්හා, වේදනා නිරෝධා තණ්හා, නිරෝධෝකනේ බුද්ධ දේශනා. අපිට ඕක තේරෙන්නේ නැති කමට අපි කියනවා නේ රහතන් වහන්සේට වේදනාව තිබුණා තණ්හා නැහැ කියලා. ඒක ගැලපෙන්නේ නැහැ නේද දහමට? නේද? ඒක දහම වෙනස් කරලා හරියන්නේ නැහැ. ඒක අපේ අවබෝධයේ අඩුවක් කියලා දකින්න ඕනේ. ඒක හට ගත්තා නම් ඉතින් තණ්හාව තියෙන්න ඕනේ. දහමට අනු. එකන ඇලීම් ගැටීම් නේද? කාමරාග පටිග. ඒක දහමට ගලපලම බලන්නකො. උන්වහන්සේට සංස්කාර හට ගන්නවා කිව්වොත් සංස්කාර හටගන්නේ කොහොමද? අවිද්‍යාව පත්‍ය සංස්කාර. අවිද්‍යාව නැත්තම් සංස්කාර හටගන්න පුළුවන්ද? ඒක තමයි දහම. අපිට තේරුම් ගන්න බැරි හින්දා අපි එක එක මත හදන්න පුළුවන්. මේ දහමට ගලපලම බලන්න. දහමට අනුගණන් සංකාර හට ගන්න බෑ.
සංකාරේ නම් හට ගන්නේ
නැහැ. ඔව්.
උනාට වේදනාව අර රහතන් වහන්සේට හට ගන්නවා කියලා අපි අහලා තියෙනවා. ඔව්. සැප දුක් උපේක්ෂා උපදීනවා කියලානේ.
නෑ. අහලා තියෙනවා.
ඔව්.
අහලා තිබුණ එකයි.
පුද්ගලයාට සැපාවකින් තණ්හාවට හැරෙනවා. දුක ආවකින් ඒක දේශයට හැරෙනවා.
උපේක්ෂාව මොහයත් එක්ක තියෙන. ඔව්. ඒක කියනවා. මොකද සැප වේදනාවේ රාගානුසය තියෙනවා. දුක් වේදනාවේ පටිඝානුසය තියෙනවා. ගැටෙන ගතිය. උපේක්ඛා එකේ අවිඥානුසය තියෙනවා. මම තමයි මේ වේදනාව ගැන විස්තර කරන්නේ. ඒකත් ධර්මයේ තියෙනවා.
හරි.
එකකින් හොයාගෙන යන්න ඕන. දැනට අපිට දහමට අනුව නම් හට ගන්න බෑ. මොකද අවිද්‍යාව තිබුණොත් නේ සංකාර හට ගන්න.
එතකොට
දැන් මේ සංකාර නම් කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියන්නේ. අවිද්‍යාව පත්‍ය සංකාර නම්. මුතහතන් වහන්සේගේ අවිද්‍යාව නැත්තම් මේ සංකාර හට ගන්න විදිහක් නෑ. හට ගන්න බෑ අනිවාර්යෙන්. ඔව් ඒක 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 තමයි මං කිව්වේ. ඒක දැන් අපිට තේරෙන්නේ නැත්තේ අපේ ප්‍රඥාවේ මදිකම. එහෙම කියලා ධම වෙනස් කරලා හරියන්නේ නැහැ. අපි හිතන එකට ගැලපෙන්නේ නැහැ කියලා මේ පටිච්චසමුප්පාද වෙනස් කරලා හරියන්නේ නැහැ. අපට ඕක තේරෙන්නේ නැත්තේ අපේ ප්‍රඥාවේ අඩුවක් කියන තැනින් ධම හොයන්නේ. නැත්තම් වරදිනවා. හරි. දැන් ගොඩක් වෙලා තියෙන්නේ ඕක තමයි. අපට තේරුම් කරගන්න බැරි හින්දා අර පටිච්ච සම්පදාය කඩනවා වාගිය. රහතන් වහන්සේට මේ ටික තිබුණා මේ ටික නැහැ. ඒක මතක තියාගන්න අපේ ප්‍රඥාවේ අඩුවක් කියන එක. කොතන හරි ධහම වෙනස් කරනවා. දැන් ඉතින් පැහැදිලිව තියෙන එකක් නෙමෙයි මේක. වේදනා පච්චා තණ්හා, වේදනා නිරෝධා තණ්හා නිරෝධ. ඔහොම දේශනා කරන්න ඕනේ නැහැ නේ එහෙනම්. මේ බුද්ධ දේශනාවනේ. මේ දේශනාව වෙනස් කරනවා මේ අපිට මේක තේරුම් ගන්න බැරි හින්දා. ඕක තේරුම් කරන්න පුළුවන් නම් එතෙන්ට එන්න. ඒකට තමයි අර දැන් මේ සතිපට්ඨානේ දුන්නේ. කයක් තියනවා නම් මොකද කරන්න කියන්නේ? සමුදය හොයාගන්න. සමුදය හොයාගෙන යනකොට දැන් මම ආයේ අතෙන්ට එන්නම්කෝ. දැන් අපි අර උදාහරණයක්මකෝ කපුටෙක් ඉන්න බව දැනගත්තනේ නේද? සමුදය මොකද්ද? ආයතන දෙකකට ආවා. සද්ද ඇහෙනවා, හිතෙන් හිතනවා නේද? දැන් සද්ද ඇහුනේ කනෙන්නේ. කනට කරන්න පුළුවන් මොකද්ද? අහන එක විතරයි. කපුටෙක් කරන්න බෑනේ. එහෙනම් සෞත ආයතනේ නෙමෙයි කපුට හදලා තියෙන්නේ. නේද? කවුද හදලා තියෙන්නේ? මන ආයතනේ. දැන් මන ආයතනෙට කරන්න පුළුවන් මොකද්ද? සිතන එක විතරයි. නේද? සිතන දේවල් තියෙන්නේ කොහෙද? හිත ඇතුළේම ඇයි හටගෙන නැති වෙන එක? ඒක අමතක කරන්න ඕන. හටගෙන නැති වෙන එක ලෝකෙට අයිති. දැන් අපි බලන්න ඕන හිතෙන්නේ කපුටෙක්ව හදලා තියෙන්නේ. හිතෙන් හදපු කපුටා ඉන්නේ එළියද හිත ඇතුළේද? හිත ඇතුළේ. ඉතින් අපි බාරගත්තේ හිත ඇතුළේ කපුටද ගහ උඩ ඉන්න කපුටද? නෑ අපි බාරගත්තේ එළියේ ඉන්න කපුට. අර ඉන්න කපුට කෑ ගැහුවා ඒ සද්දේ මට ඇහුණා කියලා නිබාරගත්තේ. හැබැයි අපි දැනගෙන තියෙන්නේ හිතෙන් හදපු කපුටෙක් හිත දැනගෙන. හිතෙන් කියන්නේ මන ධම්ම මනෝ විඤ්ඤාණ. ධම්ම කියන්නේ මනෝමය ස්වභාවයක් විතරයි. මනසෙන්ම නිර්මාණයක් කරපු එකක් මනස දැනගන්නවා. දැන් අපිට ඔතන සිහිය නුවණ නැති හින්දා අපි විශ්වාස කරනවා ඔය දැනගත්තේ එළියේ ඉන්න සතර මහා ධාතු කපුටෙක් කියලා. නේද? මොනවායින් හරි හැදිච්ච අල්ලන්න පුළුවන් කපුටෙක්. හිතෙන් හැදුන කපුට අල්ලන්න පුළුවන්ද? බැහැ. තේරුණා නේද? ඒතර මෙතන සිහිය නුවණ නැතිකමට නේද අපි එළිය කපුටව බාරගත්තේ? ආයතන වලට සිහිය නුවණ නැතිකම. එතකොට ආයතන මුලාව මත නේද බාහිර රූපේ පැනෙව්වේ? පැහැදිලිද? ආයතන මුලාව මතයි එළියේ රූපේ පැනෙව්වේ. ඒ කියන්නේ අවිද්‍යාව මත. අනේ කපුටා කියන්නේ අවිද්‍යාවෙන් කරපු සංඛාරයක්. එළියේ ඉන්න එක. ඒ හිතේ හදපු එක හිත දැනගෙන ඒ බව නොදන්න කමතනේ. බාහිර රූපේ බාර ගන්න. දැන් පේනවද ඔන්න ඉති රූපස්ස සමුදේව. රූපය අපි අර මුලින් පටන් ගන්නකොට කපුටෙක් හිටියා. දැන් සමුදේ පේනවා අපිට ආයතන මුලාව. කනෙන් සද්දයක් ඇහුවා හිතෙන් හිතුවා ඔය දෙක නියුනේ. කනට බෑ එළියේ ඉන්න කපුටෙක් හදන්න, හිතටත් බෑ එළියේ ඉන්න කපුටෙක් හදන්න. හිතට පුළුවන් හිත ඇතුලේ කපුටෙක් හදන්න විතරයි. පැහැදිලිද? එතකොට ඔන්නඔකටයි සමුදේ බලන්න කියන්නේ. එතකොට මේ ආයතන මුලාව නැත්තම් විද්‍යාව මතයි අපි රූපේ සකස් කළේ. අපි මෝඩකමට ඕක හැදුවට රහතන් වහන්සේත් ඕක කරයිද? අවිද්‍යාව නැති මනසට ඕක වෙයිද? වෙන්න විදිහක් නැහැ නේ. ඔක මං ඔයිට වඩා උපමාවක් ගන්නවා. අර අපි අපිට ඕක අපි මුලාව අපිට තේරෙන්නේ නැහැ. මුලා වුණ දෙයක් අපි ගත්තොත් දැන් අර වතුරට එබෙන බල්ලෙක් වතුරට බුරනවනේ. බල්ලෙක් වතුරට එබිලා බුරනවා. ඇයි බුරන්නේ? රැවටිලා. නේද? වතුරේ බල්ලෙක් ඉන්නා කියලා රැවටිලා. නැත්තම් කුරුල්ලෝ එහෙම අර කණ්ණාඩි වලට කොටන්නේ. රැවටිලානේ. නේද? ඇයි ඒ රැවටුනේ කියන එක හොයන්න ඕන. ඇයි බල්ලට හිතුනේ වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා? මොන ආයතනද වැඩ කරන්නේ? ඇහැට පේනවා. මනසෙන් හිතනවා. ඔය ආයතන දෙකනේ. ඇහැයි හිත. නේද? ඊළඟට බලන්න ඇහැට කරන්න පුළුවන් මොකද්ද? ඇහැට පුළුවන් මේ වර්ණ සටහනක් කරන් දෙන්න විතරයි. ඇහි කාචෙන් මේ ඇහැ තුලේ වර්ණ සටහනක් හදනවා නේද? ඊළඟට හිත ඕක දිහා බලාගෙන හිතනවා. දැන් හොඳට බලන්න. හිත දකින්නේ ඇහැ උපද්දලා දීපු එකද එළියේ තියෙන එකද? ඇහැ උපද්දලා දීපු. ඒකයි අපිට S2 ඕන දකින්න. S2 නැතුව S පියාගෙන හිතට පේන්නේ නැහැනේ. එනවා හිත දකින්නේ මේ ඇහැ උපද්දලා දෙන එක නේද? ඇහැ හදලා දෙන වර්ණ සටහන දිහා බලාගෙන නේද හිත කල්පනා කරන්නේ. එතකොට දැන් බල්ලගේ ඇහෙන් හැදෙන වර්ණ සටහනේ බල්ලෙක් වගේ හැඩයක් තියෙනවා. නේද? එතකොට ඇහි වැරද්දක් තියනවද? නැහැ. ඇහි ක්‍රියාකාරීත්වය ඒක. එතකොට ඒ හදලා දීපු සටහන දිහා හිතෙන් හිතනවා ඒ දිහා බලාගෙන. එතකොට හිතෙනවා ඔහොම පේන්නේ බල්ලෙක් කියලා. නේද? මේ වගේ සටහනක් තියෙන්නේ බල්ලෙක් කියලා හිත කියනවා නේද? ඒකෙත් වරදක් තියනවද? එච්චරම වරදක් නැහැ. නේද? දැන් අපිට බල්ලෙක් ඉන්න ෆොටෝ එකක් දුන්නොත් එහෙම මේ බල්ලෙක් කියලා අපිට හිතෙනවනේ. හිතන එකේ වරදකුත් නැහැ. වරද තියෙන්නේ කොහෙද? හිතපු දෙය තියෙන්නේ එළියේ කියලා විශ්වාස කරනකොට. ඔය බල්ලා ඉන්නේ වතුරේ කියලා හිතනකොට නේද? වරදින්නේ මුලාවෙන්. අපි මේ මුලාව අල්ල ගන්නවා. තේරෙනවා නේද? දැන් අපිටත් වෙන්නේ ඕකමයි. සද්දය ඇහෙනවා හිතෙන් හිතනවා. අන්න අන්න හිතෙන් හදපු බව දන්නේ. ඕක එළියේ දෙය කියලා බාර ගන්නවා. එතකොට එළියේ රූපේ බාර ගැනීම තමයි රූප උපාදානය කියන්නේ. අපි දැඩිව විශ්වාස කරන ඔය දැනගත්තේ එළියේ තියෙන දෙයම. බල්ලා දැඩිව විශ්වාස කරන ඔය දැනගත්තේ වතුරේ ඉන්න බල්ලවම. ඔය දෙකම එකයි. එකම මූලාව. ඒකෙන් මිදෙන්න පටන් ගන්න එක තමයි මේ ආයතන ගැන හොඳට සිහින වෙන පිහිටන්න ඕන. ඒක තමයි අර සමුදය ධම්මානුපස්සී එකේ පළවෙනි එක. රූපය හටගත්තේ කොහොමද? මේ ආයතන මුලාව නිසා. සතර මහා ධාතු රූපේ හටගත්තේ ඉලීතෙන් රූපේ හටගත්තේ ආයතන මුලාව නිසා. එතකොට මේ මුලාව එතෙන්දී දකින්න ඕන මේ ඇතිකල්ලි මේ වේ. මේ සමුදේ යෙදුනත් ඵලය තියෙනවා. සමුදේ යෙදුනේ නැත්නම් ඵලය උපදින්න බෑ. දැන් බල්ලට වතුරේ බල්ලෝ ඉපදුනාට අපිට උපදිනවද? නැහැ. ඇයි? අපිට ඒ සමුදේ යෙදෙන්නේ නැහැ. වතුරේ බල්ලෙක් හදන සමුදේ අපිට යෙදෙන්නේ නැහැ. බල්ලගේ යෙදුනා. හරි. එතකොට ඒකම තේරුම් ගන්න අපේ ආයතන පාවිච්චි කරනකොට අපි ලෝකෙට අහුවේ නැහැ. රූප හද නැහැ. ඒ හැම රූපයකම සමුදය බලන්න කියලා තමයි කායනුපස්සනාවේ කියන්නේ. ඒක තමයි මම ඉස්සෙල්ලා කිව්වේ ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ. ඔය පළවෙනි පියවර. රූපයක් තියනවා නම් රූපේ සමුදය පෙන්වලා දෙන්න. හැබැයි සමුදය පෙන්වනකොට බාහිරෙන් හොයලා හරියන්නේ නැහැ. තමන් තුලින්. එහෙමත් බුද්ධ දේශනාවක් තියෙනන්නේ. ලෝකයයි ලෝක සමුදයයි තමන් තුලින් බෑ. ඒක ඊළඟ පියවර. පියවරෙන් පියවර. දැන් කයනේ කායනුපස්සනාවනේ. කයක් හැදුනේ කොහොමද? කයක් කියන්නේ දෙයක්නේ. අල්ලන්න පුළුවන් දෙයක්නේ. ඒක හැදුවේ හිතේ හදපු නොදන්න කමට නේද? අනේ නොදන්න කම පෙන්වන්න. මතය අවිද්‍යාව මතයි සකස් වුනේ. අවිද්‍යාවට මේක සකස් වුණාට අවිද්‍යාව නැති මනසට සකස් වෙයිද? කියන්නේ ඉස්සෙල්ලා එකයි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. එතකොට තව සූත්‍රයක් තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ ආශ්‍රව ක්ෂය කරන්න පුළුවන්. ජානතෝ අහම් භික්කවේ පස්සතු ආසවණං කයං වදාමි. ජානතෝ කියන්නේ අහලා දැනගන්න. පස්සතෝ කියන්නේ දකින්න. ජානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවණං කයං වදාමි. ආශ්‍රවේෂය කරන්න පුළුවන් කියලා වදාරන්නේ දන්න දකින්න කෙනාට. ඊළඟට අහනවා කුමක් දන්න කුමක් දකින්න කෙනාටද කියලා අහනවා. එතනත් කියන්නේ ඉති රූපං ඉති රූපස් සමුදය ඉති රූපස් අත්තංගම. රූපය මේකයි, රූප සමුදය මේකයි, රූපේ අත්තංගමය මේකයි කියලා දන්න දකින්න කෙනාට විතරයි ආශ්‍රවේෂය කරන්න පුළුවන්. න අජානතෝ න අපස්සතෝ කියලා කියනවා. අහලා නැති කෙනාට බැහැ, දකින්න නැති කෙනාට බැහැ. සූත්‍රයේ තියෙන ජානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවාණං කයං වදාමි න අජානතෝ න අපස්සතෝ. මේක අහලා දැකලා නැති කෙනාට ආශ්‍රවේෂය කරන්න බෑ. දන්න දකින්න කෙනාට විතරයි. මොකද්ද? ඉති රූපා ඉති රූපස් සමුදය ඉති රූපස්සත්තංග. රූපය මේකයි, රූප සමුදය මේකයි, රූපේ නැතිවීම මේකයි කියන එක දකින්නවා. දැන් පේනව නේද? සමුදය දැක්කොත් වණක් එනව නේද? මේ සමුදේ තියෙනකන් තමයි ඵලය තියෙන්නේ, රූපේ තියෙන්නේ. සමුදේ යෙදුන් නැත්තම් හටගන්න බෑ. අන්න ඔක තමයි අත්ංගමයි කියන්නේ ඇත්තටම. මේ දර්ශනේ එනකොට සමුදේ යෙදුනත් ඵලය තියෙනවා. සමුදේ යෙදුන් නැත්තම් ඵලය හටගන්න බෑ. හටගත්තු දෙය නැති වෙන කතාවක් නෙවෙයි. හටගත්තා නම් හටගන්නේ අවිද්‍යාව මත. ඒකෝට අවිද්‍යාව යෙදිලා ඉවරයි. අපි හටගත්තු දෙය නැති වීම බලනකොට අවිද්‍යාව යෙදිලා ඉවරයි. හටගෙනනේ. නේද? බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඇති වුණා නැහැ, ඇති උනේ කොහොමද කියලා බලන්න කියලා. මේකයි රූපේ, මේ නිසයි රූපේ හටගatti. එතකොට තමයි අර හේතුඵල සම්බන්ධය පේන්නේ. රූපයයි සමුදයයි. ඒත් සමුදයයි ඵලයයි අතර තියෙන සම්බන්ධය තමයි පටිච්ච සමුප්පන්න බව කියන්නේ. මේ ඇතිකල්ලි මේ වේ. මේ නැත්තම් අහම වෙන්න බෑ. ඉනස්මෙන් සති ඉදං හෝති, ඉනස්මෙන් අසති ඉදං නහෝති කියන ධර්මතාවය. ඒතර ඒ පටිච්ච සමුප්පාදේ දැක්කොත් තමයි දහම දැක්කමයි. හරි. ඒතර දැන් බලන්න අර ඉස්සෙල්ලා බලපු අනිත්යෙන් මේ පටිච්ච සමුප්පාදයක් පේනවද? පේන්න විදිහක් නැහැ. ඵලය ඇති වුණා නැති වුණා එච්චරයි. ඒ සමුදයක් එකේ නැහැ. හරි. පේනව නේද අඩුවක් දැන්? මම ඔය බල්ලා ගුරනවා. ඇතිනව නැතිනව. හරි. ඒ ඇති වෙලා නැතිවීම ලෝකේ ඉන්න ඕන කෙනෙක් දන්නවා.
ඒ හටගත් එකනේ ඇති වෙනවා නැති වෙනවා බලන්නේ.
ඔව්.
මෙතන හේතු හටගත්තා.
මෙතන බලන්න ඕන හටගත්තේ ඇයි? හටගත්තා නම් මෝඩකම යෙදිලා. කියන එකයි පෙන්වන්න ඕන. අපි ලෝකෙට අහු වෙලා. අවිද්‍යාව නිසා. ඔව්. ඒකට හටගන්නේ අවිද්‍යාව නිසා. ඒතර අපේ අවිද්‍යාවට ඕක හටගත්තට අනිත් පැත්තට අහන්න ඕන. අවිද්‍යාව දුරු කළ මනසට හටගන්න බැහැ. මේ අන්න එතකොට තමයි රහතන් වහන්සේ ගැන අදහස එන්නේ. රහතන් වහන්සේ කියන්නේ මොන වගේ මනසක්ද? අවිද්‍යාව දුරු කළ මනස. දැනට අපි රහතන් වහන්සේ කෙනෙක් අපි වගේ මවාගෙන එයාට උනේම කතා කළාට මේක අහුවෙන්නේ නැහැ. මේ දහම දකිනකොට තමයි එකයි කියන්නේ දහම දැක්කොත් බුදුන් දකිනවා කියලා. ඊට කලින් බුදුන් අපි බුදුහාමුදුරුවෝ ගැන කතා කළාට බුදුන් දැකලා නිවි. පටිච්ච සමුප්පාදය දැක්කොත් තමයි රහතන් වහන්සේ ගැන කතා කරන්න පුළුවන්. එතකන් තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි දන්නට කියන්නේ කතා කරන්න ඕන. තව විදිහට ලෝකෙට අහු වෙලා අපි විස්තර කරනවා. මේ ටික පැහැදිලිද? මම පොඩ්ඩක් ඒ තේරුම් ගන්න ඕන ටිකක් කිව්වේ දහමට ගලපලා. එතකොට දැන් තේයි මේ සතිපට්ඨානේ කායන මාර්ගය කිව්වේ සතර සතිපට්ඨාන. අපි හිතන් ඉන්න සතිපට්ඨානේ නෙවෙයි. දහමේ තියෙන දැන් සතිපට්ඨාන භාවනාව පටන් ගන්නෙ සමුදය ධම්මානුපස්සී කියන තැන. අජ්ජත්තකය හරි බහිද්දකය හරි කරන්න ඕන දේ තමයි සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියන එක. එතකොට දැන් අපි කරපු භාවනාවල සමුදය ධර්මය දැක්කද කියන එක හොයන්න ඕන. ඒකයි දහමට ගලපනවා කියන්නේ. දැන් එළිය රූපේ ඇති වෙලා නැති වුණා කිව්වට මනෙන්හස දැන් රූපය හට ගන්නවා කිව්වට රූපය කියන්නේ ඵලයක්නේ. ඵලය ඇති උනා නැති උනා හටගත්තා නැති උනා. හැබැයි එතන සමුදය දැක්කම ඉන්නේ නැහැ. සමුදය කියන්නේ හටගත්තේ ඇයි කියන එක. හටගන්න හේතුව. දැන් දුකයි දුක්ඛ සමුදයයි කියනවා නේ. දුක කියන එකයි සමුදය කියන එකයි දෙකක්. දැන් දුක හටගත්තා කියන එකට නෙමෙයි අපි සමුදය කියන්නේ. දුක හටගත්තේ ඇයි? තණ්හාව නිසා. දුක්ඛ සමුදය කියන්නේ නේද? එතකොට දැන් රූපය හටගත්තා කියන එක විතරක් නෙමෙයි. හටගත්තේ කොහොමද කියන එක. සමුදය ධර්මය. සමුදය ධම්මානුපස්සී. ඔය ටික දැන් මේ පාලි වචන ටික කිව්වට හරියන්නේ නැහැ. දැන් අපි මේකට දාලා අපේ කොහොමද? මොකද්ද අපේ අවිද්‍යාව? අපේ මෝඩකම මොකද්ද? අපේ මුලාව මොකද්ද කියලා පෙන්වන්න ඕන. ඒතර ඒකට තමයි අපි දහම උදව් කරගන්නේ. බුද්ධ දේශනා උදව් කරගන්නේ. මේ ටික පැහැදිලිව තියෙනවා සූත්‍රවල. හොයනකොට. එතකොට අපි මේ දැන් සම්මතේ ওই කානුපස්සනාව කියලා කරන් ටිකක් තියෙනවා. ඒව ඇත්තටම බැලුවොත් ලෝකෙට අහු වෙලා කරන්නේ. දැන් රූපේ බාර අරන් ඒ රූපේ ගැන විස්තර කරනවා. ඒක හරියයි. හරි. ඒකට කියන්නේ පූර්ව ප්‍රතිපදාව. ඒ ටිකට කියන්න ඕන පූර්ව ප්‍රතිපදාව කියලා. ආර්ය ප්‍රතිපදාව නෙවෙයි. සෝවන් මාර්ගය නෙවෙයි. ඒකට පරිසරය සකස් කරන එක තමයි අර මුලින් කරන්නේ. ඒක නිකමට හිතන්න අර උපමාවෙන් ගොඩක් තේරුම් ගන්න පුළුවන්. බල්ලා වතුරට බිලා බල්ලෙක් ඉන්නවා කියලා හිතනවනේ. දැන් ඌට බලන්න පුළුවන් ඉතින් ආ බල්ලෙක් හටගත්තා නැති වුණා. නැත්තම් ඔය බල්ලා වෙනස් වෙලා යනවා. මේ එහෙම නැත්තම් ඔය බල්ලා කෙස්ලොම් නියදත් සම්මස්නහර වලින් හැදිලා තියෙනවා. එහෙම බලන්නත් පුළුවන්. නැත්තම් ඔය බල්ලා පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුයෙන් හැදිලා තියෙනවා. එයා විශ්වාස කරනානේ. මේ රූපයක් තියෙනවද? නේද? මේ රූපේ එක එක විදිහට බලන්න පුළුවන්. හැබැයි ඒව ඔක්කොම මතක තියාගන්න ඒකෙත් කෙලස් ටිකක් යටපත් වෙනවා ඒක පූර්ව ප්‍රතිපදාව. අර
මුලාව
දුරු වෙනවා. ඇලීම ගැටීම දුරු වෙනවා. ඇලීම ගැටීම යටපත් කරනවා. හැබැයි මෝහය එහෙම්මම. තේරුණා නේද? දැන් බුදුරජාණන් වහන්සේගෙන් එකතරයක් දේවතාවෙක් ඇවිල්ලා ප්‍රශ්න කියනවා මේ සත්වයා ඒ හිස ගිනිගත් කෙනෙක් එගිනි නිවන ලෙස උත්සාහ කරන්න ඕන රාග ද්වේෂ දුරු කරන්න කියලා දේවතාව කියනවා. හරි. බුදුරජාණන් වහන්සේ දේවතාවට කියනවා දේවතාව එහෙම නෙමෙයි. මේ සත්‍ය හිත ගිනිගත් කෙනෙක් එගිනි නිවන ලෙස උත්සාහ කරන්න ඕන සක්කාය දිට්ඨිය දුරු කරන්න කියලා. රාග ද්වේෂ දුරු කරන්න නෙමෙයි කියන්නේ. සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය අහුවෙන්නේ මෝහය තුල. ඇලීම ගැටීම තුල නෙවෙයි. ඇලීම ගැටීම යටපත් වුණා කියලා සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ නැහැ. ඒකයි මම ඉස්සෙල්ලා කිව්වේ අර කරවයින් යටපත් වුණාට දුරු වෙන්නේ නැහැ. යටපත් වෙනවා. ධාන බලෙන් සමාධි බලෙන් ඒවා යටපත් වෙනවා. ඒක තාවකාලික යටපත් කිරීමක් විතරයි. ඇයි ආලාර කාලාමල සෝවන් නොවුනේ කියලා පේනවා. එතකොට ආර්ය දර්ශනේ ලැබුණේ නැහැ. මෝහය ගැන කතා කරන එක තමයි මේ ආර්ය දර්ශනේ දීන්නේ. ඇලීම ගැටීම නෙවෙයි මෝහය. සෝවන් වුණාට පස්සේනේ ඇලීම ගැටීම දුරු කරන්නේ. නේද? කාමරාග පටිග තියෙනානේ සෝවන් වුණාට. ඇයි අනාගාමී වෙනකන් තියෙන්නේ? සෙල්ලා දුරු වෙන්නේ මොහේ සක්කාය දිට්ටි. ඊට පස්සේ එයා තමයි අර ටික දුරු කරන්නේ. ඒත් සක්කාය දිට්ටිය දුරු වෙන්න නම් අර බන්තව ටිකක් පෙන්වන්නම්. දැන් බල්ලා විශ්වාස කරනවනේ වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා. නේ? රූපයක් තියනවා කියලා විශ්වාස කරනවා. ඔන්න ඒ රූපය ඇති උනා නැති උනා කියන්න පුළුවන්. ඒත් ඇති උනා නැති උනා රූපේ තියෙනවනේ. එතකොට ඒක දැනගත්තු කෙනා ඉන්නවද නැද්ද? ඉන්නවා. එයා නිර්මාණය කරපු කෙනා ඉන්නවා. දැන් බල්ලා ඇවිල්ලා අපිට කිව්වොත් අතන බල්ලෙක් ඉන්නව මම නම් නැහැ කියලා. බොරුවක් නේ.
මම කියන්නේ සම්පූර්ණයෙන්ම
කියන්නේ නැහැ පච්චාරය කියන්නේ. මම කියන හැඟීම එහෙමම නැතිනවා. ඒ කියන්නේ දැන් හරි. ඒක දහමෙන්ම හොයන්නකෝ මං කියනට නෙමෙයි. දැන් සක්කාය දිට්ඨිය විසි ආකාරයක් කියනවනේ. අහලා තියෙනවනේ. රූපේ නිසා හතර ආකාරයක සක්කාය දිට්ඨියක් එනවනේ. නේද? එතකොට අපි කියන්න හදනවා රූපය තියෙනවා මම නෙවෙයි. මගේ නෙවෙයි. මගේ ආත්මය නෙවෙයි කියලා. දැන් ශරීරයක් තියෙනවා මම නෙවෙයි. මගේ නෙවෙයි. මගේ ආත්මය නෙවෙයි.
සක්කායි
කියන්නේ දැන් විෂාකාර සංදුක සෝකියා වගේ එකකට මම කියනකොට විෂාකා ඒක
මෑණියන්හස
අස්මිමානය කියලා ඉන්නේ. අස්මිමානය කියන්නේ රහත්මානය. ඔව්. සම්පූර්ණ. ඔව්. ඒ අස්මිමානය. ඔව්. මේක තේරුම් ගන්නකො දැන් සක්කාය දිට්ඨියේ රූපේ නිසා හතර ආකාරයකට එන්න පුළුවන්. නේද? රූපේ මම වෙමි. මම රූපවන්තය හම රූපේ තුල මා ඉන්නවා මා තුල රූපේ නේද? ඔකේ තව හොඳ සූත්‍රයක් තියෙනවා ඔකට බලන්න ආනන්ද සූත්‍රය කියලා. අහලා තියෙනවද නැහැ? ආනන්ද හාමුදුරුවෝ සෝවාන් වෙන්නේ ආනන්ද සූත්‍රය අහලා. ආනන්ද හාමුදුරුවෝ සෝවාන් වෙන සූත්‍රය තියෙනවා ආනන්ද සූත්‍රය කියලා. ඒක ආනන්ද හැඳුරෝ විස්තර කරනවා. මං නවක භික්ෂුවක් කාලේ මට මෙන්න මෙහෙම මේ දේශනාව අහන්න ලැබුණා කියලා ඒක විස්තර කරනවා. ඒ සූත්‍රය තියෙන්නේ මම මේ ටික කියන්නම් පස්සේ සූත්‍රය බලන්න. ආනන්ද සූත්‍රය. උපාදාය අස්මීති හෝති. උපාදාය අස්මීති හෝති. අස්මිය ඇති වෙන්නේ උපාදාය. උපාදාය අස්මීති හෝති. නෝ අනුපාදාය. උපාදාය කිරීමෙන් තොරව නෙවෙයි. උපාදාය අස්මීති හොති නෝ අනුපාදාය. උපාදාය කියන වචනේ මේ උපාදානම නෙමේ උපාදාය. අහලා තියෙනවද උපාදාය වචනේ කොහේ හරි? අන්න හරි. උපාදාය රූප කියනවනේ. ඒ මොනවද? සතර මහා ධාතුයි උපාදාය වර්ණ ගන්ධ රස ඕජා. ඒවට කියනවා උපාදාය රූප කියලා. ඇයි උපාදාය රූප කියන්නේ? සතර මහා ධාතුව ඇසුරු කරගෙනමයි. ඇසුරු කරගෙන කියන එකට. හරි? ඒක උපාදාය රූප තියෙන්නේ ඇසුරු කරගෙන සතර මහා ධාතුව. උපාදාය කියන්නේ ඇසුරු කරගෙන කියලා. එතකොට බලන්න උපාදාය අස්මීති හොති. ඇසුරු කළොත් මම වෙමි. නෝ අනුපාදාය ඇසුරු නොකරගෙන නෙවෙයි. ඇසුරු කළොත් මම වෙමි ඇසුරු නොකරගෙන නෙමෙයි. උපාදාය අස්මීති හොති. නෝ අනුපාදාය. ඊළඟට කියනවා කිංච උපාදාය. මොනව ඇසුරු කරගෙනද? ඒක විස්තර කරමු. රූපං උපාදාය අස්මීති හොති. නෝ අනුපාදාය. රූපය ඇසුරු කළොත් මම වෙමි ඇසුරු නොකරගෙන නෙවෙයි කියලා ඒ දේශනාව. ඒක වේදනාවට කියනවා සංඥාව සංකාර විඥාන පහටම කියනවා. ඕක අහලා තමයි ආනන්ද හාමුදුරුවෝ සෝවාන් වෙන්නේ. එතන තදහසක් ගන්න. දැන් ඒක තේරුම් ගැනීම තුල සෝවාන් වෙන්න පුළුවන්. මොකද්ද? ඇසුරු කළොත් මම පිහිටනවා. ඇසුරු නොකරගෙන නෙවෙයි. රූපය ඇසුරු කළොත් මම ඉන්නා. ඒක කියන්න තමයි මං කියේ. දැන් බල්ලා වතුරේ බල්ලා ඇසුරු කරන තාක්කල් මම ඉන්නවද නැද්ද? ඉන්නවා. තේන්නා? ඒ කියන්නේ එයාම මුලාවෙන් හදපු රූපයන්නේ. ඒකට එයා අවිද්‍යාවෙන් රූපයක් හැදුවා කියන්නේ හදපු කෙනා ඉන්නවනේ. ඒකයි කියන්නේ මේ රූපය ඇසුරු කරන තාක්කල් මම ඉන්නවා. රූපං උපාදාය අස්මීති හොති නෝ අනුපාදාය. එතකොට අපි රූපේ ඉතුරු කරලා සක්කාය දිට්ඨිය දුරු කරන්න හැදුවට ඕක වෙන්නේ නැහැ. එහෙනම් තමයි මේ කායනුපස්සනාව දීලා තියෙන්නේ. කය පිරිසිඳව දකින්න, රූපේ පිරිසිඳව දකින්න. ඒක අජ්ජත්යකටයි බහිද්දයකටයි. එතකොට දැන් වතුරේ බල්ලා කියන රූපය ඒකේ ඇත්ත දැක්ක දවසට ඒ වතුරේ බල්ලා නිසා මම පිහිටයිද? ඇත්ත දැක්ක දවසට උපදින්නේ නෑ. නේ මෝඩකමට ඉපදුවේ කියලා දැක්ක දවසට. වතුරේ බල්ලෙක් ඉපදුනත් ඕක මෝඩකමටනේ කියලා පේනවනම්. පුරුද්දට හැදුවත් නුවණින් දකින්න පුළුවන් නේ ඕක මගේ මෝඩකම හින්දා හැදුවේ කියලා. දැන් ඒ රූපේ හින්දා මම පිහිටයිද? නෑ. අන්නේ වගේ තමයි. දැන් අපි ආයතන මුලාව හින්දා රූප පැනෙවුවා නම් අපේ පුරුද්දට පැන වෙනවා. හැබැයි නුවණ තිබුණොත් මේ ආයතන මුලාව නිසයි ඕක හැදුවේ. අවිද්‍යාව නිසයි රූපය හැදුවේ කියලා දකින්න නුවණ තිබුණොත් දැන් මේ රූපය හින්දා සක්කාය දිට්ඨිය පිහිටන්නේ නැහැ. රූපෙන් නිදිලා නැහැ. ඒ වුණාට මේ රූපේ දකින්න සමුදයයි නිරෝධයයි. මේ නිසයි හටගන්නේ. මේ අවිද්‍යාව යෙදුන් නැත්තම් උපදින්න බැහැ කියන ධර්මතාවය. ඒක දකිනකොට රූපේ නිසා මම කියලා එකක් පිහිටන්න බැහැ. ඒකද අපි අවිද්‍යාවෙන් හදපු එකක් කියලා දකිනකොට. හරි. ඒ රූපේ නිසා මමත්වයක් තිබුණා නම් අපි දන්නවා නම් ওই රූපේ අවිද්‍යාව තියෙනකන් විතරයි. අවිද්‍යාව නැති මනසට ඔහම උපදින්න බෑ කියන ධර්මතාවය දකින්න පුළුවන් නම් දැන් මේ රූපේ නිසා සක්කාය දිට්ඨියක් ඇති වෙයි. ඇති වෙන්න බෑ. හැබැයි අපේ පුරුද්ද නිසා මේක තාම හදන. ඒ නිසා රැලීම් ගැටීම් සිදු වෙලා නැහැ. ඒ කියන්නේ ආයතන මුලාව නිසා රූප හදනවා. බැයි සිහියෙන් නුවණින් මෙනෙහි කරනකොට දකින්න පුළුවන්කම තියෙනවා මේකේ පටිච්ච සම්පන්න බව. දකින්න. මේ ඇතිකල්හි මේ වේ කියන. එතන අවිද්‍යාවම දකින්නවා. අවිද්‍යාව මත හදනවා. මෝඩකම මතයි ඕක හැදුවේ. කියන එක දකින්න පුළුවන් නම් අන්න එයා තමයි අර ඉති රූපං ඉති රූපස් සමුදේ ඉති රූපස් අත්තංගමෝ එක දන්න කෙනා. ඒ දන්න දකින කෙනාට තමයි මේ ආර්ය මාර්ගේ වඩන්න පුළුවන්. කෙලස් දුරු කරන්න පුළුවන් කියලා ඒ දේශනාවේ තියෙනවා. ඒ වාසිජට සූත්‍රය කියලා තියෙනවා. මගේ ඔය සමහර පොත්වල මේ එක එක සූත්‍ර සාකච්ඡා කරලා තියෙනවා. ඒවයි බලන්න ටික. මේ අදහස තේරුම් අරන් බලන්න ඕන නැත්තම් ඔක තේරෙන්නේ නැහැ. එතකොට අපි අර මෙච්චර කල් වඩපු වේවයි තියෙන අඩුපාඩු ටික අඳුර ගන්න පුළුවන්. හැබැයි අරවා අපතේ යන්නේ නැහැ. ඒ සමාධියක් වැඩිලා නම් ඒක උදව් වෙනවා මේ විදර්ශනාවට. විදර්ශනාව කරන්න නම් දහම අහලා දැනගෙන තියෙන්නම ඕන. නැත්තම් ඒක කරන්න බෑ. එනිසා තමයි අර සමාධි ධ්‍යාන ඉහළටම වැඩුවත් මේක අවබෝධ නොවෙන්නේ.
මේ සම්මතෙන් කොහොමද බැහැ
නායි බලලා. එහෙමයි. එනට අපි විදර්ශනාව කරලා කියලා කරන්නේ. රූපයක් බාර අරන් ඒකේ සිද්ධ වෙන දේවල් නම් බලන්නේ. හරි. රූපේ පනෝලා ඕක ඇති වුණා නැති වුණා කියලා නම් කියන්නේ. නැත්තම් ওই රූපේ සතර මහා ධාතු කියලා කියන්නේ රූපයක් පනෝලා ඉවර වෙලානේ. දැන් වතුරේ බල්ලෙක් හැදුවට පස්සේනේ ඌ ගැන කතා කරන්න පුළුවන්. එතකොට ලෝකෙට අහුවෙලා ඉවරයි. එතන තේින්නේ මේ ඇති කල්ලි මේ වේ මේ නැත්තම් අහුම වෙන්න බෑ කියන පටිච්ච සමුප්පන්න බව. එහෙම නැත්තම් බලන්න චතුරාර්ය සත්‍ය. එතන දුක තිබුණේ කොහොමද? දුක්ඛ සමුදය ඒවටත් ගලපන්න ඕනේ. දැන් දහමට ගලපනවා කියන්නේ ඒකයි. දැන් අපි බල්ලා ඇති වුණා නැති වුණා කිව්වට පටිච්ච සමුප්පන්න බවක් ගලපන්න බෑ. මේ ඇති කල්ලි මේ වේ මේ නැත්තම් අහු වෙන්න බෑ කියන එක. ඒ ඵලය විතරනේ පෙන්නලා තියෙන්නේ. ඒකයි මං කිව්වේ ඉස්සෙල්ලා දැන් අර සද්දාහගෙන ඉඳලා සද්දේ ඇති වුණා නැති වුණා කිව්වට පටිච්ච සමුප්පාදි දැක්කේ නැහැ.
මේ හේතුව නිසා ඇති කියලා වෙනවා.
හේතුව හොයා ගන්නවා. ඒක තමයි සමුදය ධම්මානුපස්සී වෙන්න කියන්නේ. සද්දයක් තියෙනා නම් සද්දේ හටගත්ත හේතුව හොයා ගන්නවා. නෑ ඒක කතා කළේ නෑ. සද්දේ නිසා හදපු රූපේ සමුදයයි කතා කළේ. ඒ වගේ සද්දේ සමුදයත් හොයන්න තියෙනවා. ඒක මේ පියවරෙන් පියවර යන්න ඕන ගැඹුරට. මුල ටික ටිකක් පුරුදු කරන්න ඕන ඉස්සෙල්ලා. ඔය ඇහෙන සද්දවලට රූප හැදෙන හැටි හිතේ රූප හැදෙන හැටි පෙන්වන්න ඕන. ඔය රූපය හැදුනේ හිතේ නේ. ඕක කොහොමද එළිය තියෙන්නේ කියලා ඒක මෙනෙහි කර කර පෙන්වන්න ඕන. ගැස් අරගෙනත් පුළුවන්, ඇස් වහගෙනත් පුළුවන්. ඔව්. ඔය ඉතින් ස්පර්ශ වුණා විලා වේති විලානේ. නේද? ස්පර්ශ නැති වුණහන් නැති වෙනවා. හරි පටිච්ච සමුප්පාද කියන්නේ මොකද්ද? මේ ඇති කල්ලි මේ වේ. ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්මින් අසති ඉදං නහෝති කියන්නේ මේක නැති වුණහම මේක නැති වෙනව නෙවෙයි. මේක පිහිටියේ නැත්තම් මේක පිහිටන්න බෑ කියන එක. දැන් අපි ඇති වුණ දේ නැති වුණා කියනකොට ඇති වෙලා ඉවරයි. ඇති උනේ කොහොමද? මෑණියන් නම් කිව්වනේ ඇති උනේ මොකක් හින්දාද? අවිද්‍යාව නිසා. නේද? රූපේ හටගත්තේ අවිද්‍යාව නේද? අපි අවිද්‍යාව පෙන්නලා දෙන්න ඕන අපිට නැත්තම් ඒකෙන් මිදෙන්න බෑ. ඇයි අවිද්‍යාව කියන්නේ? කොතනද මුලාව තියෙන්නේ? කොතනද ඇත්ත වැහුනේ කියන එක පෙන්වන්න ඕන. ඒකට තමයි සමුදය ධම්මානුපස්සී වෙන්න කියන්නේ. සමුදය හොයාගන්නේ. තත් සතිපට්ඨානේ මූලික පියවර තමයි සමුදය ධම්මානුපස්සී වෙන එක. රූපයක හරි වේදනාවක හරි හිත හරි ධම්ම හරි හැම එකේම ආරම්භය තමයි සමුදය ධම්මානුපස්සී. ඉත අපි වැඩියෙන්ම රැවටෙන්නේ රූපවලට හින්දා කායනුපස්සනාවෙන් පටන් ගන්න ඕන. ඒ රූපය පිරිසිඳ දකින්න නැතුව වේදනාව දකින්න ටිකක් අමාරුයි. ඒ හැබෑට කායනුපස්සනාව වඩන්න ඕන. කායනුපස්සනාව වඩනවා කියන්නේ දැන් මේකේ තියෙන කොටස් ටික ගලවලා බලන එක එකක්. කෙස්ලොම් නියදත් මේවා පිළිකුලයි දුගඳය සුභය සාරය හම් බලන්න පුළුවන්. ඊළඟට ඔය කොටස් පඨවි ආපෝ තේජෝ වායෝ වලින් කියලා බලන්නත් පුළුවන්. හැබැයි බලන්න ඔය බැලුවේ දැන් ශරීරය පනෝගෙන නේද? සක්කාය දිට්ඨිය ඉඳලා තාම බලන්නේ. හරියට හරි. එතකොට එහෙම බව දැනගත්තු මම ඉන්නවා. රූපෙට අහු වෙලා අපි බලන්න. ඔයිදින් දැනගන්න එක මිදෙන්න නෙමෙයි බුදුරජාණන් වහන්සේ මාර්ගයක් පෙන්වන්නේ. නේද? විඥාණයෙන් අපිව මුලා කරනවනේ. ඒ මායාවෙන් මිදෙන්නනි මාර්ගයක් පෙන්වන්නේ. ඒතර මිදෙන්න විදිහක් තියෙනවා. ඒ විදිහ තමයි අපිට ධමෙන් හොයාගන්න ඕනේ. ඒක ඒ බුද්ධ දේශනාව තමයි සතිපට්ඨාන එකම මාර්ගය. ඒක පටන් ගන්නෙ කොහෙන්ද? සමුදය ධම්මානුපස්සී කියන තැන. අපි ඒක නොකළොත් ධමේ ප්‍රතිඵල නම් ලැබෙන්න විදිහක් නැහැ.
සක්කාය දිට්ඨිය
කියන එක තමයි අපිට පංචශීලය ප්‍රදානය. ඒත් අහම් බැලුවොත් හරියට ඔය ඉතින් මුලදී සක්කාය දිට්ඨියෙන්මයි කරන්නේ. ඇයි සීල් රකින්නේ? මම සෝවාන් වෙන්න. මම සෝවන් වෙන්න සීල් රකින්නකම් සෝවන් වෙන්න බෑ. මෙයාට යන්න නුවණින් හොයන්න ඕන. ඈ? නෑ ඉතින් අපි දැන් සීල් රකින්නා කියමු.
මම කියලා කියන්නේ නෑ කියලා
දන්නේ. ඒ දන්නා වුණාට අපි රහත් වෙන්නේ නෑනේ වැලියෙන් නම්.
රහත් වෙන්න
බැරි නෑ. මේක තමයි අපේ අනිත් එක. දහම තියනවා නම් බැරි නෑ. එතන තමයි ශ්‍රද්ධාව ඇති කරගන්නේ. ඔව්. අපි දහම නුවණින් හොයන්න ඕනේ. කවුරුවත් කීප එකක් කළාට හරියන්නේ නැහැ. මොකද දහම අහන්න ලැබෙන එකනේ ෂණ සම්පත්තිය කියන්නේ.
මම කියලා කියන්නේ
නැත්නම් මම කියවන්නේ හරි මේ කියන්නත් කියන්න දෙයක් නැහැ. ඒක කතා කිරීම නෙමෙයි. දැන් හිතේ අදහසක්. අන්න අර සද්දයක් ඇහෙනවා. කාට දැනෙන්නේ? වචනේ කිව්වේ නැහැ කියලා හරියන්නේ නැහැ. මටනේ ඇහිලා නේද? එතකොට ඒ අදහසයි. ඒක තමයි නුවණින් හොයලා බලන්න. දැන් අරහේ වාහනයක් යනවා කියලා දැනගත්තා නම් ඕක ඇති වුණා නැති වුණා. කවුද දැනගත්තේ? අපි වචනේ කිව්වද නැද්ද කියන එක නෙවෙයි. මම පිළිතලා ඉවරයි. රූපේ පිහිටියානම් ඒකයි කියන්නේ රූපං උපාදාය අස්මීති හොති. රූපය අසුරු කළොත් මම වෙන්නේ. රූපය බාරගත්තානම් මම පිහිටලා ඉවරයි. වතුරේ බල්ලෙක් ඉන්නවා කිව්වනම් හදපු බල්ලා පිහිටලා ඉවරයි. ඒ රූපේ තියෙනවා මම නෑ කිව්වට හරියන්නේ නෑ.
වෙන වෙන වශයෙන් දකින්න ඕනේ. දැන් අපි බාහිර එකත් අපි හදපේ එකත් දෙකක් හැටියට දැන් අපි එකම කියලා වගේ දකින්නේ. දෙකක්
හැටියට ලකිනවා. ඒක දෙකක් විතර නෙමෙයි. බාහිරේ පිහිටියේ මේ බව නොදන්නකමට. දැන් නොදන්නකමයි අවිද්‍යාවයි පෙන්වන්නේ. මෝඩකම මතයි එළියේ රූපේ සකස් කළේ. දැන් රූප සමුදය කියන්නේ අවිද්‍යාවම කියලා දකින්නවා. ආයතන මුලාවමයි. දැන් මේ අපේ එක ආයතනකින්වත් එළියේ තියෙන රූප දැනගන්න බැහැ ඇත්තටම. අපි හිතන් හිටියට පුළුවන් කියලා. ඔව්
අයලා
මුලාවෙන් දැනපි බාහිර මුලාවෙන් තමයි එළියේ තියෙන දේ දැනගත්තා කියලා. ඔව්. ඔන්නෝක Tamanට ප්‍රත්‍යක්ෂ වෙනකන් දීපු වැඩපිළිවෙල තමයි මේ සමුදය ධම්මානුපස්සී. දැන් නිකන් හරි ඔය සද්දෙන්නේ අර පැත්තෙන් කියනවා නම් එතකොට ලෝකෙට අහු වෙලා ඉවරයි. මේක සියුම්ම මට්ටම.
වැඩිහිටියෝ අපිට කාක් කෙක් කියලා අඳුනලා දීලා තියෙනනේ මේ කාක් කියලා. ඔව්. ඉතින් ඒ හඳ ඇහෙනකොටම අපි කාක් කියලා ඉතින් මේ සංඥාව දාන්නේ අර කුංජ කාලේ ඉඳලා අහපු දේත් එක්ක නේද
හිතේ. ඒ වචනේ දාන එකනේ.
ඔව් වචනේ
දාන. දැන් මහණෙනාන්සේ වෙන භාෂාවක් ඉගෙනගෙන තිබුණා නම් වෙන වචනයක් දායි. වචනේ දාන එකේ නෙමෙයි මෙතන වැරද්ද. වචනේ දාන්න කලින් අපි දෙයක්
හදන්නේ.
පිහිටෝලන්නේ. දෙයක් පිහිටෙව්වේයි. හිතේ හදපු බව දැක්කේ නැති. දෙයක් පිළිහිටවුවට පස්සේ ඕකට ඕන එකක් කියන්න පුළුවන්. ඒක කතා කරන භාෂාව අනුව වෙනස් වෙනවා. භාෂාව කතා නොකල ලෝකෙට අහු වෙනවා. ඒක වචනේ විතරක් නෙමෙයි සංඥා. ලෝකයක් නැහැ නෙමෙයි. ලෝකයයි ලෝක සමුදයයි අපි පෙන්වන්නේ. ඒකට පේනවා මෝඩකම මතයි ලෝකේ පිහිටන්නේ. විද්‍යාව මතයි ලෝකේ පිහිටන්නේ. ඒ කියන්නේ අපි ලෝකයක් හදාගෙන පරිහරණය කරන කියන ධර්මතාවය. ඒක දැන් බොරුව කියලා කියා හිටියට අපිට ඇත්ත අවබෝධ වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ වැඩ පිළිවෙලක් දුන්නා නම් ඒක කරන්න ඕනේ. ඒක සතිපට්ඨානේ වඩන්න කිව්වේ සමුදේ ධම්මානුපස්සී කියන එක හුදට තේරුම් ගන්න. අපි මූලික අර පූර්ව ප්‍රතිපදාව කරනවා. දැන් මම අර කියාගෙන ආවේ දැන් මේ කය හැදිලා තියෙන්නේ කෙස්ලම් නියතත් වලින් කියලා බලන්න පුළුවන්. ඕවා පිළිකුලයි දුගනයි කියලා බලන්න පුළුවන්. ඕක සතර මහා ධාතුන් කියලා බලන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න තාම පූර්ව ප්‍රතිපදාව. පැවැත්ම නෑ කිව්වත් ඉතින් පැවැත්මක් නැති කය තියෙනවනේ. ඇති වෙන නැති වෙන නැත්තම් වෙනස් වෙන කය තියෙනවනේ. නේද? මේ තියෙන ශරීරයක් ගැනනේ අපි බලන්නේ. ශරීරේ තියනවා කියලා පටන් ගන්න නැහැ කියලා ඉවර වෙනවා. ඒක මතක තියාගන්න බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරපු අන්ත දෙකක්. ඇත කියන එකයි නැත කියන එකයි. අපි වෙන්නේ ඇත කියන එකෙන් පටන් ගන්න නැත කියලා ඉවර කරන්න හදනවා. ඒක දහම දැකීම නෙවෙයි. දැන් මම නැහැ කියන එක දෘෂ්ටියක්. මේ පටිච්ච සමුප්පාදේ තේරුම් ගන්නකන් ලෝකයා ඉන්න දෘෂ්ටිය. ඒක උච්ඡේදවාද. ඉන්නවා කියන එකෙන් පටන් අරන් නැහැ කියලා ඉවර කරනවා. ওই දෙකම මත දෙකක් විතරයි. දැන් පටිච්ච සමුප්පන්න බව දකිනකොට ওই දෙකම එන්නේ නැහැ. දෙක විස්තර කරන කච්චානගත සූත්‍රය කියලා එකක් තියෙනවා. මේ ලෝකය සමුදේ දකිනකොට ලෝක සමුදයන්කෝ කච්චාන යථාභූතං ඇත්ත ඇති හැටි සම්‍යක්ප්‍රඥාය පස්සතෝ සම්‍යක්ප්‍රඥායෙන් දැක්කොත් ලෝකේ උපදින හැටි සම්‍යක්ප්‍රඥායෙන් දැක්කොත් මේ නැත කියන දෘෂ්ටියක් තිබුණා නම් ඒක අයින් වෙනවා. ලෝකේ හටගන්න හැටි නිකන් නෙමෙයි සම්‍යක්ප්‍රඥායෙන් දැක්කොත් මේ නැත කියලා එකක හිටියා නම් ඒක පිහිටන්නේ. ඊළඟට ලෝක නිරෝධයේ සම්‍යක් ප්‍රඥාවෙන් දැක්කනම් ඇත කියන එක පිටින්නේ. එතකොට අනේ ඇත නැත දෙකට වැටෙන්න බෑ. පටිච්ච සමුප්පන්න බව දකිනකොට ඒ කියන්නේ මේ ඇති කල්ලි මේ වෙත් මේ නැත්තම් ඔහොම වෙන්න බෑ. දැන් අපි වතුරේ බල්ලෙක් නැත නැත කියන්න ගියත් ඇත්ත දැකලා නෙවෙයි. කියන්නවනේ බල්ලගේ මෝඩකම තියෙනකන් ඉන්න. මෝඩකම එදෙනකන් බල්ලෙක් හට ගන්නවා. හරි? මේ ඇතිකල්ලි මේ වේ. මෝඩකම නැත්තම් හට ගන්නෑ.
අවිද්‍යාව නිසා
සංකාර කියන්නේ. අවිද්‍යාව නිසා සංකාර කියන එක ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. මේ වචන ටික කියාගෙන ගියාට දහම දකින්නේ නැහැ. අපි ඒක පාඩම් කරගත්තු එක මෙතෙන්ට දානවා මිසක් ඒක ප්‍රායෝගික වෙන්නේ නැහැ. අවිද්‍යාවෙන් කරපු සංකාරය මොකද්ද කියලා මේ මොහොතේ දැනගන්න එකෙන් බලන්න පුළුවන් වෙනවා. අපි සද්දයක් ඇහිලා මොකක් හරි දැනගත්තා නම් ඒකේ මේ ධර්මතාවය කියනවා. දැන් මේකේ මම තව එකක් කියන්නම් මේකේ ප්‍රායෝගිකව කරන්න දෙයක්. හරි? දැන් මේ මොහොතේ තමන්ගේ ශරීරයේ මොන වගේද බලන්න. මොන ඉරියව්වේද තියෙන්නේ? වාඩි වෙලා ඉන්නවා නේද? දැන් අපි දන්නවද නැද්ද ශරීරයේ වාඩි වෙලා ඉන්නවා කියලා? දන්නවා. හරි? අපි ඒක දැඩිව පිළිගන්න ඕනේ. මගේ ශරීරය දැන් වාඩි වෙලා. මම කිව්වත් නැතත් ශරීරයේ වාඩි වෙලා ඉන්නවා කියන එක පිළිගන්න. නේද? ඔන්න ඕක ගන්න ඉතිරි රූපං. මේක තමයි දැන් අජ්ජත්ත කය කියන්නේ. හරි? දැන් ආපහු පොඩි මොහතකට ඔහොමම ඉඳන් S2 තියාගන්න. ඇස් දෙක තියාගෙන දැන් බලන්න ශරීරේ දැන් තියෙන්නේ කොහමද? අර විදිහටම පේනවා නේද? වාඩි වෙලා ඉන්නවා කියලා දැනගන්නවා නේද? හිටගෙන ඉන්නවා කියලා එහෙම දැනගන්නේ නැහැ. දැන් බලන්න මේ ඇස් දෙක පියාගෙන ඉද්දී ඔක දැනගත්තේ කොහොමද? කොහාටද පේන්නේ? කලින් මතකෙන් දැන් පේනුනේ. ඇහැටද හිතටද? හිතට. නේද? අපි බාරගත්තේ ඒ බංකුව උඩ තියෙන ශරීරේ නේද? භෞතික ශරීරේ නේද? හිතට පෙනුනේ එක හිත දැනගත්තා කියන තැන සිහිය නුවණ නැහැ. ඒක එළියෙන් තිබ්බා. දෙයක් කරා. දැන් හිතට පෙනුනේ එක අල්ලන්න පුළුවන්ද? බැහැ. ওই ශරීරය අල්ලන්න වෙයිද? පුළුවන්. ඔන්න ඔකයි අපි රූපේ උපාදාන කළා කියන්නේ. හරි. ඒතර බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මෙන්න මේ මොහොතේ පච්චුප්පන්න යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. පච්චුප්පන්න වුණ ධර්මතාවයක් තියෙනවා නම් එතන විදර්ශනා කරන්න. විදර්ශනා කරන්න කියන්නේ ඒ සතිපට්ඨාන. ඉතින් සමුදය හොයන්. ඒ සමුදය පෙන්වන්නේ. හිතේ හදපු එක දැනගත්තු බව නොදන්න කමට අපි මේ ශරීරය බාරගත්තා. අවිද්‍යාවෙන් නේද හැදුවේ? අපි අවිද්‍යාවෙන් හැදුවට අවිද්‍යාව නැති මනසට අපි හදන ටික හැදෙයි. හැදෙන්නේ නැහැ. ඒකයි මස්මින් සතේ ඉඳන් හොති, මස්මින් අසතේ ඉඳන් නොහොති ධර්මතාව. ඔන්න ඔතෙන්ට එන්න ඕන මේ පුරුදු කිරීම. දැන් ඕකට එන්න කලින් කරන පූර්ව ප්‍රතිපදාව තමයි ඒ අපි මේ පුටුවේ තියෙන ශරීරේ කොහොමද කියලා බලන එක. දැන් බලන්නේ ඒක හැදුවේ කොහොමද? ඔක ඇලි ගලවපු ශරීරේ හැදුවේ කොහොමද? ආයතන මුලාවයි. අවිද්‍යාවෙන්. දැන් අවිද්‍යාව වචනේ කිව්වට බෑ. අවිද්‍යාව මොකද්ද කියලා පෙන්වන්න ඕන. මෝඩකම මොකද්ද කියලා පෙන්වන්න ඕන. හිතෙන් හදලා දැනගත්තු දේ හිතෙන් හදුවා කියලා දන්නේ නැහැ. එතන සිහිය නුවණ නැහැ. අපි භෞතික ශරීරේ බාරගත්තා. රූපේ උපාදාන කරා. හරි. ඔය පුරුදු කරන්න ඕන. එතකොට තමයි මේක ටිකක් මේ තේන්න ගන්න. මේ කියන්නේ සතිපට්ඨානයි කියලා පේනවා නේද? සතිපට්ඨාන සූත්‍රෙත් ආයි කියවන්. එතකොට අපි අර වඩලා තියෙන්නේ ඇත්තටම පූර්ව ප්‍රතිපදාව. ඒකෙන් නීවරණයටපත් වෙනවා විතරයි. ශරීරයේ හැදුනේ කොහොමද? ඕක ඇති වෙනව නැති වෙනව? ඕකේ ලක්ෂණ ටික බලන එක පූර්ව ප්‍රතිපදාව. ඇයි? තියෙන ශරීරයක දේවල් බැලුවි. දැන් බලන්නේ ශරීරයේ පැනෙව්වේ මොකක් නිසාද? මෝඩකම නිසා, අවිද්‍යාව නිසා. ආයතන මුලාව නිසා. හරි. එතෙන්ට ආවොත් එහෙම දැන් ඕක ටිකක් හිතලා බලන්න මේ ශරීරෙත් එතකොට අර වතුරේ හදපු බල්ලෙක් වගේ නේ. ආයතන මුලාව මත. එතකොට මේ ඇතිකල්ලි මේ වේ. මේ මෝඩකම යෙදුන් නැත්තම්. ඔහොම වෙන්න බෑ නේද? අවිද්‍යාවට ඉතින් ඕකේ එක එක ඒවා හේතු වෙනවා. දැන් අපි මෝඩකමට හදන එකම ආයේ අවිද්‍යාවටත් හේතු වෙනවා. එතකොට අපි දැන් අවිද්‍යාව දුරු කරන මාර්ගය වෙන්නේ සතර සතිපට්ඨානෙ විතරයි. එහෙම නැත්නම් ආරේෂ්ඨාංගික මාර්ගය. ආරේෂ්ඨාංගික මාර්ගේ පටන් ගන්න බෑ ඔය දැක්ම නැත්තම්. මොකද සම්මා දිට්ඨියෙන් තමයි ඒක පටන් ගන්නේ. මම ඔය තව විදිහට විස්තර කළේ ඇත්තටම සම්මා දිට්ඨිය. ලෝකෝත්තර මාර්ගය මොකද්ද? ලෝකෙට අයිති මොකද්ද කියලා තේරුම් ගන්න. ඒතරේ අවිද්‍යාව දුරු කරන මාර්ගය තමයි මේ ඒකායන මාර්ගය කියලා පෙන්වන්නේ සතර සතිපට්ඨාන. ඒතර සතර සතිපට්ඨානේ තමයි අරන් ඔය විස්තර කළේ අපිට වැරදුන තැන මොකද්ද කියලා හොයාගන්න තමයි මම ඒ සූත්‍රයෙන් පෙන්වන්නේ. එතකොට ඒක තේරුම් ගත්තොත් තව ටිකක් එහාට යන්න පුළුවන්. ඔව් දැන් තේරුම් ගත්තනම් ඒක ඊළඟට පුරුදු කරන්න ඕන. භාවිතා බහුලී. ඒක දන්න දගින කෙනාටයි මේක කරන්න පුළුවන්. රූපේ මොකද්ද? රූප සමුදය. බුද්ධ දේශනාවට අනුව ඒ පුරුදු කරන්න තියෙනක මේ ඉන්න ගමන් ඔය ශබ්ද ඇහෙනකොට ඕක ආවේ මකෙන්ද කියලා හිතනවනේ. කපුටෙක් ඇවිල්ලා වාහනයක් ගියා. එතකොට අනිත් පැත්තට පෙන්නන්න ඒ ලෝකෙට අයිති පුරුද්දට එහෙම බාරගත්තට මෙතනම කණයි හිත. කනට බෑ එළිය රූප හදන්න, හිතටත් බෑ එළිය රූප හදන්න. එහෙනම් මේ ආයතන ක්‍රියාකාරීත්වය නොදන්නකම මතයි අපි එළිය රූපේ බාරගත්තේ. දැන් අපේ නොදන්නකමට ඕක හැදුවට මෙතන සිහින වෙන පිහිටන කෙනාට මොකද වෙන්නේ? ඒ කියන්නේ ඒකේ පටිච්ච සමුප්පන්න බව දකින්න. මේ ඇතිකල්ලි මේ වීම නැත්තම් හොම වෙන්න බෑ. ඒකට ඔන්නෝක පුරුදු කරන්න ඕන. නැකම් පුරුදු කරන්න. ඇස් වහගෙනත් පුළුවන්. ආනාපාන සතිය වඩනකොටත් බල්ලෙක් බුරන අය වුණත් ඕක පෙන්නන්න. ඔය එළියේ ඉන්න බල්ලද දැනගත්තේ හිතෙන් හදපු බල්ලද? හරි දෙයසී ටිකක් කරනකොට. හැබැයි තේරුම් ගන්නවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දන්න දකින්න කෙනාටයි මේ ආශ්‍රවය ෂෙයා කරන්න පුළුවන්. නොදන්න නොදකින්න කෙනාට බෑ. කුමක් දන්නද මේ රූපේ මොකද්ද? රූප සමුදේ මොකද්ද? රූපේ අත්ංගමේ මොකද්ද? ඔක දන්න කෙනාට විතරයි මේ ආර්ය මාර්ගේ වඩන්න පුළුවන්. එතකොට බලන්න දැන් ශරීරය නිසා සක්කාය දිට්ඨිය තිබුණා නම් අපේ ශරීරය නිසා සක්කාය දිට්ඨිය තිබුණා නම් දැන් ওই විදියට බලනකොට මේ මෝඩකම මතනේ ශරීරය හැදුවේ. නේ මෝඩකම නැත්තම් ඕක උපදින්න බැහැනේ මේ මොහොතේ. ඒකට එහෙනම් ඒ වගේ ශරීරයක මම කියන හැඟීමක් ඇති වෙයි. මෝඩකමට උපද්ද නැහැ. ඇති වෙන්නේ නැහැ. එතකොට ඒ සක්කාය දිට්ඨිය නැති වෙනව නෙමෙයි. සක්කාය දිට්ඨිය පිහිටන්න හේතු නැති වෙනවා. එහෙම ඒක සමහර වෙලා නෙමෙයි මේ මුලාව මොකක්ද කියලා Tamanටම පෙන්නලා දෙන්න පුළුවන් නෝනා. නෑ නෝනා හසේ. දැන් මේ ශරීරයක් තියෙනවා කියලා හිතෙනවා නම් එතනම මුලාව තියෙනවා. මේ පුතුවේ වාඩි වෙලා ඉන්න ශරීරයක් තියෙනවා කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් මේ මුලාව තියෙනවා. මොකද රූපය අසුරු කරලා. මෝඩකම අවිද්‍යාවෙන් හදපු රූපය අසුරු කරලා. බාරාරා. අර එළිය දෙයක් තියෙනවා කියලා හිතෙනවා නම් ඇසුරු කරලා. ඉතින් අපේ தත්වය ඕක තමයි. ඒකත් අපි පිළිගන්න ඕන. ඒ නිසා තමයි අපි කායනුපස්සනාව වඩන්න තියෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ මෙහෙම වැඩපිළිවෙලක් දෙන්නේ අපි මුලා වෙලා ඉන්න හින්දා. ඒතර මුලා වෙලා නැහැ කියලා හිතුවොත් අපිට මාර්ගේ වඩන්න බැහැ. ඒක තේරුම් ගන්න ඕනේ රහත් වෙනකම්ම අපි දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ තමයි දන්නේ මේ කියපු මාර්ගේ වඩන්න ඕන කියන එක. එහෙම නොවුනොත් අපිට ලැබුණ දහම මග ඇරෙනවා. ඒකයි මේක අර දහම තියෙන්නේ ප්‍රඥාවන්තයන්ට කියලා තියනවනේ නේද? ඉතින් ඒ ප්‍රඥාව අපිට නැතුව නෙවෙයි. ඒක අවදි කරගන්න. පයන්න ඕන. දැන් මේ ටික පුරුදු කරපු මනසකට තමයි ආනාපාන සතියේ අවේ පැත්ත පේන්නේ. එතකන් අපි හුස්මේ දිග කොට බලනවා, ඇති වෙනව නැති වෙනව බලනවා, ඔක හුස්ම නැතුව ඉන්නවා. එතෙන්ට එනකන් යයි. හරි, සමාධියෙන් අත්දකින්න පුළුවන් හුස්ම නැතුව ඔහේ ඉන්න පුළුවන්. කිසිම දැනීමක් නැතු. හැබැයි ඒක මතක තියාගන්න අවබෝධයක් නෙවෙයි. ඒක සමතකින් වැඩෙන දෙයක්. හිත එකඟ වීම තුල එන එකක්. ධ්‍යාන වලට යනවා. ඉතින් අදිෂ්ඨාන කරත් යනවා, නොකලත් යනවා, හුඟක් වෙලා ඉන්නකොට. ධ්‍යාන වඩනවා කියන්නේ විදර්ශනාව නෙවෙයි. ධ්‍යාන වඩලා ඉතින් බ්‍රහ්ම ලෝකවල එහෙම යන්න පුළුවන්. ධ්‍යානෙ දෙරිලා ඉන්නේ නැහැ කොහොමද? ඇලිලා හිටියත් නැතත් ධ්‍යානෙ හිටියාම එහෙම තමයි වෙන්නේ. ඒක විදර්ශනය කරන හැටි දැනගත්තේ නැත්තම් රාලාර කාලාමලට උන දෙය තමයි වෙන්නේ.
නාම රූප
වශයෙන් මරණය. ඒ හුස්ම නැති වුණාට පස්සේ කොහෙද නාම රූප වල? අසඤ්ඤව ඉන්නවා. එතකොට යන්නේ අසඤ්ඤතයි. අපි ඕක දහමෙන් විමසන්න ඕන. ඔකට තියෙනවා සූත්‍රයක් අට්ඨක නාගර සූත්‍රය කියලා. එක එක ධානයේ විදර්ශනා කරන්නේ කොහොමද කියලා ඒක විස්තර කරනවා අට්ඨක නාගර සූත්‍රය. ඒ
කියන්නේ
ඒ ධානි ලක්ෂණ නෙවෙයි
නම ඒත්
ඉතින් පළවෙනි ධානි ටික තියෙනකොට දෙවෙනි ධානයට යනකොට පළවෙනි ධානයේ විතක්ක ਵਿਚාර නැති වෙනවා. තුන්වෙනි ධානයට යනකොට ප්‍රීතිය නැති වෙනවා. හතරවෙනි එකට යනකොට සුඛ නැති වෙනවා. කැමති නැති වුණාට ඉතින් කරන්නේ ඕක.
ඈ?
අනිත්‍ය කී කියා ඉන්නේ ධානයනේ. එතකොට මේ දහම හොයා ගන්න ඕන. බුදුහාමුදුරුවෝ දේශනා කළේ මොකද්ද? ධානයක් වඩලා ඊළඟට කරන්න ඕන මොකද්ද? එහෙම දෙයක් තියෙනවා. එතකොට ප්‍රථම ධානයේ මම ඒකත් කෙටියෙන් කියන්නම්. ප්‍රථම ධානයේ වඩන කෙනාට නිවන් මාර්ගය විවෘත කරගන්න හැටි තියෙනවා. එයා මෙනෙහි කරනවා ඊට පස්සේ. ඔය ධානයත් අபிසංකතයි අபிසංචේතයි කියලා. මේ පාළි වචන ටිකක් හොයාගන්න එක. අபிසංකතයි අபிසංචේතයි. ඔය සමයදීලා හිටිය ධානයේ අபிසංකත අபிකැලල අයින් කරලා සංකතයි චේතයිතයි. හේතුප්‍රත්‍යයෙන් සකස් වුණ දෙයක් චේතනාවලින්ම හදපු දෙයක්. ඔය සමයදීලා හිටිය තැන එක හතරවෙනි ධානයේ විතර නේ හත්වෙනි ධානයටත් ඕක කරන්න කියනවා. ඒක කරන්නේ ධානයෙන් එළියට ඇවිල්ලා. ඔය මෙච්චර වෙලා සමය දීලා හිටපු ධානෙත් හිතේම නිර්මාණයක් කියලා මෙනෙහි කරන්න තියෙනවා. හේතු ටික පෙන්වන්න ඕන. හේතු නිසා කියලා අටපාඩම් කිව්වට බෑ. මොනවද හේතු? ඒකයි සමුදය ධම්මානුපස්සී. හිතේම නිර්මාණ. ඒ මේ බුද්ධ දේශනාව මං හදලා කියන එක නෙවෙයි. ඒක තියෙන අට්ඨක නාගර සූත්‍රයේ මගේ 12 වෙනි පොතේ 12 වෙනි 11 හෙත්තේ කියනවා. ඒ සූත්‍ර තියෙනවා. ඒ ඔවට අදාළ සූත්‍ර තමයි අපි සාකච්ඡා කරන්නේ. එහෙනම් මං හිතන්නේ ඔය දැන් පටන් ගන්න ඔය දැනගත්තු ටික ඇති. ඔය කර කර සාකච්ඡා කරන්නත් ඕන චුට්ටක් මේවා කියවන්න. එතකොට අපිට ඕන දැන් අපි මේ එක තර්ක කර කර ඉන්නවත් මම දන්නවා කියලා පෙන්වන්නවත් නෙමෙයි මේ බුදුදහමෙන් ප්‍රයෝජනය ගන්නනේ. එතකොට වහන්සේලා පැවිදි වුණේ ඒකටනේ. එතකොට අපි මොනවා හරි අඩුවක් තියනවා නම් දහමෙන් හොයලාම ඒක හදා ගන්න ඕන. එතකොට ඒකට උදව් කරන්න තමයි මම මේ සූත්‍ර ටිකක් කරන් පෙන්වන්නේ. එතකොට ඒක මං කියපු හින්දා පිළිගන්න නෙවෙයි. මේ සූත්‍රෙත් එක්ක බලන්න. මක හරි කියලා හිතනවා නම් ටිකක් පුරුදු කරලා බලන්න. එතකොට තව තව පේන්න ගන්නවා. මොකද මේක දන්න දකින්න කෙනාටයි මේක කරන්න පුළුවන් කියලා මේ දේශනාවල නිතරම දේශනා කරනවා. එතකොට අපි කවුරුවත් කියන පළියට නෙමෙයි කරන්න ඕන. මේක දැනගෙන කරන්න ඕන. බුද්ධ දේශනාව මේකයි. එහෙනම් මෙන්න මේ විදිහට කරන්න ඕන. අඩුවක් තියනවා නම් එතකොට හදා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි අපි හොයන්නේ. දැන් මම මේවා කියන්නේ නිකන් නෙමෙයි අවුරුදු 20ක් 30ක් ඔය ක්‍රම ප්‍රගුණ කරලා තියෙනවා. විශේෂයෙන් මෑණියන් මහන්සලා ප්‍රගුණ කරපු ක්‍රමේ අමතක වෙසේ හැමදුරංගෙන් මම ඉගෙනගෙන ප්‍රගුණ කරලා. ඒක තමයි. දැන් ඒ අඩුව දහමෙන්ම හොයන්න ඕන.
එතනත් අර විදිහට මේ අපි බෙද බෙද අර
හැබැයි දැන් අරක අතරින් එපා. ඔය දෙතිස් කුණුකේ බලන එක එහෙම කරන්න ඕන. මොකද ඒකෙන් නීවරණයටපත් කරනවා. අපේ ඇලීම් තියනවා නම් ඒවා එයටපත් කරලා දෙනවා. ඒක උදව් වෙනවා විදර්ශනාවට. මෛත්‍රිය වඩන්. අසුබය වඩන්. හැබැයි ඒක හිතන්න එපා මේක නිවන් මාර්ගය කියලා. සම්මා දිට්ඨිය එන්න ඕන මේ පටිච්ච සමුප්පාදේ දැක්කොත් තමයි ධහම දැක්කවෙන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් තමයි ධහම දැක්කවෙන්නේ. හුස්ම නැතුව හිටියා කියලා ධහම දැක්කවෙන්නේ නැහැ. පාවිවි හිටියා කියලා ධහම දැක්කවෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න මේ ධහමත් එක්ක ගලප ගලපම හොයන්න. දැන් මම නෑ කියලා හිතරවට්ට ගත්තට මම නැති වෙන්නේ නෑ. ඒ අවබෝධයන් නෙවෙයි. මම බුදුහාඳුර පෙන්නන්නේ මම ඇති වෙන්න හේතු තියනවා නම් ඒ හේතු ටික හොයලා ඒ හේතු දුරු කරන්න. ඒකට තමයි කායනුපස්සනාව දීලා තියෙන්නේ රූපය පිරිසිඳ දකින්න. කය පිරිසිඳ දකින්න. එතකොට මේ සතිපට්ඨානේ මම ඉතුරු ටික කිව්වේ නෑ. ඒ ටිකත් බලන්න මේහෙම සතිපට්ඨානේ වැඩුවොත් එන ප්‍රතිඵල ටික ඊට පස්සේ කියනවා. අත්තිකායෝතියා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. අත්ති කියන්නේ ඇත. කායෝතිවා කයක් ඇත. කයක් ඇත කියලා පනෝගෙන නේද කියලා සිහිය පිහිටන. කයක් ඇත කියලා පනෝගෙන කියලා සිහිය පිහිටන. කයේ ලක්ෂණ ටික බලනවා නෙමෙයි. ඔය කයක් ඇත කියලා මෝඩකමට පනෝගත්ත නේද කියලා සිහිය පිහිටන. අත්ති කායෝතියා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. ඒකේ ඉතුරු ටිකක් කියවලා බැලුවොත් මේ ඒවට ගැලපෙනවද කියලා බලන්න. යාවදේව ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිස්සිතෝච විහෙරති. මේ අනිස්සිත කියන වචනේත් වැදගත්. නිස්සිත කියන්නේ ඇසුරු කරනවා. දැන් රූපේ ඇසුරු කරන කෙනාට අනිස්සිත වෙන්න වැඩපිළිවෙල තමයි මේ කායනුපස්සන. අනිස්සිතෝච විහෙරති වෙන්නේ. හරි. ඒ පාලි නොදන්නා වුණාට ගවන්නේ ටිකක් ඒකත් කියවන්න. එතකොට තේරුම් පේන්න ගන්නවා. එහෙනම් දෙලිය දැන් ඇති නේද? සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා.
මේ නේද දැක්කා අර යුරේ නිකන් දිහේ පොට්ටියක් සිංහල මෙතන පාඩි ඔක්කොම තියෙන ඒකට ගෙනලා දෙන්න
ඒවත් පුළුවන්. ඉතින් අපේ ත්‍රිපිටක පොත්වල තියෙනවා. දැන් මජ්ක්‍ධිම නිකාය ගත්තොත් තියෙනවා මේ සතිපට්ඨාන සූත්‍රය. ඊළඟට ආනාපාන සති සූත්‍රය කියලා එකක් තියෙනවා.
මජ්ක්‍ධිම
නිකායෙත් ඔව්. හැබැයි ඒකනම් ඉතින් පාලි දැනුම ඕන ටිකක් ඒකේ ගැඹුර තේරුම් ගන්න. දැන් ඒකේ අපි ඒ සම්මතේ ආනාපාන සතිය කරනවා මිසක් මේ බුද්ධ දේශනාව මොකද්ද කියලා බලලා නෙවෙයි කරන්නේ. ප්‍රශ්න කරන්න වෙනවා. දැන් අර ඉන්දියාවේ අනිත් අය වඩපු ආනාපාන සතියේ අපේ ආනාපාන සතියේ වෙනසක් තියෙනවා. අපි මුස්ලිම් කෙනෙක් මෙතන වාඩි කරලා ඔය හුස්ම දිහා බලා ඉන්න කිව්වොත් අපිට සිද්ධ වෙන දේ වෙන්නේ නැද්ද? එතකොට මේ මොකද්ද මේ බුදුදහමේ තියෙන වෙනස? එතකොට බුදුදහමේ පෙන්වන්නේ මේ සතර සතිපට්ඨානෙ වැඩෙන විදිහට ආනාපාන සතිය වඩන්න. මොකද ආනාපාන සතියේ තියෙන්නේ කායනුපස්සනාවයි. අපි ඕක අමතක කරලා හුස්ම දිහා බලා ඉන්නවා, හුස්ම ඇති වෙන නැති වෙන හැටි බලනවා මිසක් සතර සතිපට්ඨානෙ වැඩෙන්නද මේක කරන්නේ කියන එක අමතක වෙනවා. තේ ආනාපාන සති සූත්‍රයේ බුදුහාඳුර ප්‍රශ්න කරනවා කතම් භාවිතාච භික්ඛවේ, කොහොම භාවිතා කරන ආනාපාන සතියද? කතම් භාවිතාච භික්ඛවේ ආනාපාන සති චත්තාරෝ සතිපට්ඨාන පරිපූර්ණෙන්ති, සතර සතිපට්ඨානි පරිපූර්ණ වෙන්නේ කියලා ප්‍රශ්න කරලා ඒ කොටසක් විස්තර කරනවා. ඒ ටික තමයි මං කියේ පාළි ටික ටිකක් ගැඹුරුයි. ඒ වුණාට ඒක කියෝලා බලන එක හොඳයි. නොතේරුණත් කියවන්න. කොහොම වඩන ආනාපාන සතියෙන්ද සතර සතිපට්ඨානි පරිපූර්ණ වෙන්නේ කියලා විස්තර කරන කොටසක් තියෙනවා. එතකොට සතර සතිපට්ඨානි සම්පූර්ණ වෙන්න නම් සමුදය ධම්මානුපස්සී වෙන්න ඕන. එතකොට කොයි වෙලාවෙද හුස්මේ සමුදය ධම්මානුපස්සී වුනේ? අපි බැලුවා නම් බැලලා තියෙන්නේ හුස්ම ඇති වුණා කියලා විතරයි. ඇති වුණේ කොහොමද කියන එක බලන්න. මේක ඇති වුණා නැති වුණා කියලා හුස්ම දිහා බලාගෙන ඉන්නවා මිසක් තමයි ඉස්සෙල්ලා පෙන්නේ හේතුව දැක්කේ නැහැ. එතනත් දකින්න තියෙන අවිද්‍යාව නිසාමයි මේ රූපේ සකස් වෙන්නේ කියලා. ඒතර අවිද්‍යාව පාඩමෙන් කිව්වට බෑ. ඇයි? ඇයි අවිද්‍යාව කියන්නේ? මොකද්ද එතන යෙදෙන මොඩකම? මොකද්ද නොදන්නකම? කියන එක හොයන්න ඕන. ඒක හොයන්න මේ අර විදිහමයි. සමුදය ධම්මානුපස්සී කියන එක කළොත් ඒක අහුවෙයි. තෙතෙන්ට යන්න ඔය දැන් ඔය සමතෙන් වඩන ආනාපාන සතිය උදව් කරගන්න පුළුවන්. හැබැයි හුස්ම නැති වෙන මට්ටමට ගියොත් මේක කරන්න අමාරුයි. ඒ තියෙන හුස්මෙම අපිට දකින්න තියෙන මේ හුස්ම කයක් පැනෙව්වේ කොහමද? හුස්ම කයක් තියෙනවා කියලා දැනගත්තේ කොහොමද කියන එක හොයන්න ඕන. මොන ආයතන වලින්ද කියලා එහෙම හොයාගෙන යන්න. ඒ සූත්‍රවල තියෙනවා අපිට අහන්න ලැබෙනවා අද. කතර සමාධියේ දැනෙන අත්දැකීම් වලට රැවටෙනවා මේවා මේක එකමඟපල කියලා. කතර විදර්ශනයේ වචන ටික දාගත්තට ආයතන දැන් බලන්න මේ මොහොතේ මම නිකන් පොඩි මේකක් දෙන්න. මේ මොහොතේ හුස්ම දිහා බලන්න. ඉහළ යනවා පහළ යනවා කියලා දැනගන්න ඕනේ. නේද? මන ආයතන වලින්ද ඒක දැනගත්තේ? මන ආයතනයට කලින් මොනව හරි දැනෙන්නත් ඕනනේ. කාය ආයතනයයි මන ආයතනය. නේද? හැමතිස්සෙම කරන්න තියෙන්නේ ආයතන වෙන් කරගන්න. කාය ආයතනෙන් දැනෙනවා මන ආයතනෙන් හිතනවා. දැන් කාය ආයතනෙන් දැනෙන ටික හුස්මද? එක ක්ෂණයක දැනීම ගත්තොත් එක මොහොතක දැනීම ගත්තොත් ඕක ඉහළ යනවද පහළ යනවද කියන්න පුළුවන්. එක මොහොතක. බෑ නේද? ඒ දෙකම කියන්න බෑනේ. එක ක්ෂණයක දැනීම ගත්තා. නේද? දැනීම් කීපයක් එකතු කළොත් නේද කියන්න පුළුවන් ඉහළ යනවා කියලා. දැනීම් කීපයක් එකතු කරලා නේද කියන්නේ ওই දැනීම පහළ යනවා කියලා. එකතු කළේ මොකෙන්ද? මන ආයත. මන ආයත. එන හුස්ම හැදුවේ කාය ආයතනෙන්ද මන ආයතනෙන්ද? මන ආයතනෙ නේද? හිතෙන් හදපු එක නහය හැපෙන්න පුළුවන්. බෑ. නේද? එන අපේ මෝඩකමට නේද එළියෙන් හුස්මත් තිබ්බේ. ආයතන මුලාවට නේද? මේක ටිකක් ගැඹුරුයි හැබැයි අර කලින් කියපු ටික තේරුම් ගත්තා නම් දකින්න පුළුවන්. ඒතර හුස්මේ සමුදේ පේන. ආයතන මුලාව.
අරකේ
දකින්න වේසුනාගේ මේක අර. ඒක එකපාරට දකින්න බෑ. හැබැයි අර ටික ටිකක් පුරුදු කළොත් මේක තේින්න ගන්නවා. ඊට පේනවා විද්‍යාවෙන් කරපු සංකාරයක් නේද අපි ওই බාරගත්තේ. ආයතන මුලාවෙන් හදපු එකක් නේද ඉහළ යන හුස්ම කියලා බාරගත්තේ. පහළ යන හුස්ම කියලා. හිතෙන් කියපු දේ එළියෙන් තිබ්බ නේද? කොමාරෙන් ගත්තා වතුරේ බල්ලෙක් හැදුවා. ඒ වගේ තමයි. ඔන්න අතන දැක්කොත් සමුදේ ධම්මානුපස්සී වෙනවා. කායනුපස්සනාව වැඩෙන විදිහට ආනාපාන සතිය වැඩෙනවා. හැබැයි ඔක දන්නේ නැහැ ගොඩක් අය මේ මේ සූත්‍ර බලන්නේ නැති හින්දා. කායනුපස්සනාව වැඩෙන විදිහට කොහොමද ආනාපාන සතිය වඩන්නේ? කායනුපස්සනාවේ එක එක කමඨහන් තමයි ආනාපාන සතිය. දෙතිස් කුණුපේ. අරවා මේවා තියෙන්නේ කායනුපස්සනාව වැඩේ. කායනුපස්සනාව වැඩෙනවා කියන්නේ කය පටිච්ච සමුප්පන්න බව තේරුම් ගන්න ඕන. මේ ඇතිකල් මේ වේ මේ නැත්තම් ඔහොම වෙන්න බෑ කියන ධර්මතාවය. අපිට මේ කුස්ම නැති වුණාට ওই ධර්මතාවයක් අවබෝධ වෙන්නේ නැහැ. ඒ සමාධිය ප්‍රබල වෙලා නොදෙනියන. කයත් නොදෙනිය. එතකොට මේ කයෙන් එතර වෙන්න විදිහක් තමයි බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ. නේද? මේ ටිකක් ගැඹුරු වැඩි වෙයි කියලා හිතලා මං කිව්වේ නැත්තේ ඉතින්
ඒක. මේ ඉන්නවා හරියට ඇහුවා ඒ ප්‍රශ්නේ.
නෝ
නේ
නෑ කාරීට හිතාගෙන ගියොත් මේ ක්ෂණික වුණත් අවබෝධ වෙනවා. හැබැයි ඔයක දැනගත්තු එක අමතක ඉන්න කලින් පුරුදු කරනවා.